දෙහිමනම් මහා සංඝ රත්නයේ අවසරයි අපි අද මෙත්ත සූත්‍රය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොට දිනෙකට ඒ වුණාට හුරු කරණීය මත සූත්‍රය කියති නේද? එතකොට මේක අපි නම් දෙකකින් හඳුන්වන්න පුළුවන්. එක්කෝ මෙත්ත සූත්‍රය. කියන්නේ මෛත්‍රී සූත්‍රය කියන එකනේ. එහෙම නැත්නම් කරණීය මත්ත සූත්‍රය. මේ නමේ මුල් කොටස යොදාගෙන අපිට කියන්න පුළුවන්. කරණීය මෙත්ත සූත්‍රය කියලා කිව්වොත් හැබැයි එහෙම ඒක ටිකක් ගැප් වෙන බව පේන්නේ. පැහැදිලිද? මොකද මෙතන තියෙන්නේ කරණීය මත්ත නේද? කරණීයං අත්ත කුසලීනනේ. ඒ නිසා කරණීය මත්ත සූත්‍රය කියලත් සමහර හඳුනනවා. හරි. එතකොට ඉතින් මේ සූත්‍රය හැමෝටම ඉතින් මතකයි. ඒ වුණාට ඒක ඒ අර්ථ වශයෙන් දැනගෙන අපේ ජීවිතයට ඒ කරුණ එකතු කරගන්න එක ගැන තමයි කොහොමද කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ගාථාව කවතරම් කියමු නේද? බලන්න ඕනත් නැහැ දැන්. මතකින් කීවෙ හැකි. ඔව්. මේකේ වචන වින් කරගත්තොත් මේක අපි කිව්වා. කොහොමද වින් කරගන්න ඕන වචනේ? ඊළඟ කොටස කොහොමද? අර කොහොමද පද වින් වෙන්න ඕන? හරියට උත්තරේ ඇහින්නේ. කොහොමද? තේරුම මොකක්ද? විසින් අර්ථයෙහි දක්ෂ තැනැත්තා විසින් කරණීය කළ යුතු දේ කළ යුතුයි කියන එකයි ඒකට ඒකේ තියෙන්නේ නේද? අපි ඊගෙන විස්තර ඊළඟට කතා කරගෙන යමු. එතකොට මේ කරණීය මත්ත කුසලේන කියලා ආරම්භ කළේ මෛත්‍රී සූත්‍රයයි මෙත්තා සූත්‍රය. එතකොට අපි මේ සූත්‍රය කොහෙද තියෙන්නේ? තැන්කී පේක සඳහන් වෙලා තියෙනවා. එක ප්‍රධාන තැනක් තමයි මේ කොහෙද? සූත්‍ර නිපාතයි නේ. ගුරගවග්ගයේ 8 වෙනි සූත්‍රය විදියට. එතකොට අපි ඒ සූත්‍ර නිපාත අටුවාව තමයි කෙටියෙන් කතා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. කා උප්පත්ති. එතකොට මේ සූත්‍රය දේශනා කරන්න හේතුණ නිදාන කතාව. උප්පත්තිය මොකක්ද? හිමවන්ත පස්සතෝ කියලා මෙතන කියන්නේ දැන් හිමාලයේ එක් පැත්තක දේවතාවන් විසින් පීඩාවට පත් කරපු භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය සාවත්තියට වැඩම කළා. ඒ වෙද්දී භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය සැවැත්නුවර ඉතින් භාග්‍යතුන් වහන්සේ සමීපයට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාව පිණිසත් කමඨහනක් පිණිසත් මේ සූත්‍රය දේශනා කළා. මේ තමයි සංක්ෂේපය. කෙටියෙන්ම උනදී නේද? ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා භාවනාවට වැඩම කළා. ඊට පස්සේ දෙවියන් ඇතැම් වෘක්ෂ දේවතාවන්ගෙන් එහෙම පීඩාවක් ඇති වුණා. ඊට පසුව නැවත භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කළයින් පසුව ආරක්ෂාව සඳහාත් ඒ වගේම මේ තවත් වැදගත් පාඩයක් තියෙනවා. මොකද්ද? තේරුම කම්මඨානත්තාය. ඕ කමඨානක් විදියටත් මේ සූත්‍රය දේශනා කළා. දැන් කාලේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ මේ සඳහා පමණයි. මේ කොටස ගැන සලකනවා අඩුයි. ඒක සුදුසු නැහැ නේද? ඒ නිසා දැන් මේ සූත්‍රයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දේ තමයි මේ කෙලෙස් නැති කරගෙන මාර්ග ඥාන ඵල ඥාන උපදවා ගැනීම. ඊට අමතරව ඒ භාවනා කටයුත්තට ඇතිවෙන කරදර බාධක දුරු කර ගැනීමත් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයෙන් බලාපොරොත්තු වෙන එක කාරණාවක්. ප්‍රධාන අර්ථය තමයි නිවන් අවබෝධයට උපකාර වෙන කමඨණක් කියන එක. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ ඔන්න ඒ සම්බන්ධ විස්තර කතාව මේ විදියයි කියලා ආරම්භ කරනවා. අපි කවුරු හරි මේ ටික කෙටියෙන් සිංහලින් කියමු බලන්න. අපි ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පාලියෙන් කියවන්නත් අවශ්‍ය නැහැ. කෙටියෙන් මේක තියා බලාගෙන සිංහලින් කියන්න පුළුවන් වෙයි නේ. පේනවා මදිද? ඒක ගන්න හොඳයි. කවුද උත්සාහවත් වෙන්නේ පළවෙනි ඡේදේ? වරදින තැන්, පැහැදිලි වෙන තැන් අපි කියන්න. පුළුවන්ද? හා. උපකට්ඨාය වස්සූපනායිකාය කියලා කියන්නේ වස් එළඹීම ආසන්න වූ කල්හි සවැත් නුවර වැඩ වාසය කරනවා. හා. ඊට මේක සත්තමී විභක්ති භාව සත්තමී. පැහැදිලි නේද? කොහමද අර්ථ කියන්නේ? උපකට්ඨාය වස්සූපනායිකාය වස් එළඹීම ආසන්න වූ කල්හි. හා. හරි. මේ කියන්නේ විවිධ ප්‍රදේශවල වලින් පැවිදි වුණ භික්ෂුන් වහන්සේලා. හරි. ඒ තැන්වල භාග්‍යවතුන් වහන්සේ රාග චරිත ඇති භික්ෂූන්ට අවිඥානක මෙතන මෙත්තා කමඨහන නෙවෙයි, මෙත්තා ආදි. ඒ කියන්නේ බ්‍රහ්ම විහාර. හා. අයත. හා. නෑ 24 නෙවෙයි. චතුරාසීති සහස්ස ධම්මකන්දානුභාවේන කියලා කියන තැන්වල 24000යිද ඊයේද ඔව් 84000ක් චතු අසීති කියන්නේ කනේ චතුරාසීති වෙන්නේ මේ සහස්ස පදේකුත් තියෙනවා නේද 84000 ප්‍රභේද 84000ක් චරිත යන්ට අනුකූල වූ කමඨහන් දේශනා කළා. ඔව්. එතකොට මෙතනදි කෙටියෙන්ම කියන්නේ දැන් මේ වස් කාලය ලං වුණාම විවිධ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කළා. ඒ මොකටද? කමඨහනක් අරගෙන වස් එළමෙන්න කොහෙට හරි තැනකට වැඩම කරන්න. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ රාග චරිත තියෙන භික්ෂූන්ට අසුභ කමඨහන දේශනා කරනවා. අසුභ කමඨහන ප්‍රධාන කොටස් දෙකයි. ඒ කොහොමද? සවිඥානක අවිඥානක කියලා. සවිඥානක කියලා කියන්නේ ද්වත්තින්ස ආකාරයට. ඒ කියන්නේ දෙතිස් කොටස් අරමුණු කරලා අපි කරන පටික්කුල මානසිකාර භාවනා කියලා විශේෂයෙන් හඳුන්වන්නේ. එතකොට අවිඥානක කියලා කියන්නේ දස අසුභ කියලා අපි හඳුන්වන්නේ. එතන 10යි මේ කමඨහනයි ඔක්කොම 11 වැදෑරු. දේශ චරිත තියෙන අයට මෛත්‍රී කමඨහන ආදී කමඨහන. ඒ කියන්නේ මෙතන ආදි පදයෙන් අදහස් කරලා තියෙන්නේ බ්‍රහ්ම විහාර කියන එකයි වේවි. මෝහ චරිත තියෙන අයට මරණානුස්සතිය, විතර්ක චරිත තියෙන අයට ආනාපාන සති, පඨවිකසින ආදී කමඨහන්. ශ්‍රද්ධා චරිත තියෙන අයට බුද්ධානුස්සති ආදී කමඨහන්. බුද්ධි චරිත තියෙන අයට, يعني ප්‍රඥා චරිත තියෙන අයට චතුධාතු අවබෝධාන ආදී කමඨහන් මේ විදිහට ඒ ඒ අයට ගැළපෙන විදිහට කමඨහන් දේශනා කළා කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? එතකොට මේ චර්යා ભેද එහෙම නැත්නම් රාග චරිත ආදී වශයෙන් මේ චරිත බෙදලා දැක්වීම විසුද්ධි මාර්ගයේත් කියනවා. එතනදී කියන්නේ ඒක නියතවම මේ කෙනා රාග චරිතම කෙනෙක් කියලා නිශ්චිතව වෙන් කරන්න අමාරුයි. බොහෝ දෙනෙක්ට මිශ්‍ර චරිත තියෙන්නේ කියලා නේද? දැන් රාගය විතරක්ම තියන අය නෙවෙයි බොහෝ විට ඒ අයට කේන්තිත් යනවා නේද? එතකොට ඒ ද්වේෂයත් අම්මට්ටමකට මිශ්‍රයි. ද්වේෂ චරිතම කියලා කියන අයට රාගය එහෙමත් තියෙනවා. පැහැදිලි නේ? ඒ තැනක දැන් කොහොමද ඒක කෙටියෙන් විස්තර කරන්නේ? අපි හිතමු ත්‍රි හේතුක කුසලයක් තියෙන කෙනෙකුට රාගය ද්වේෂය නැද්ද? එහෙම තියෙනවා. දැන් ත්‍රි හේතුක කුසලයක් තියෙන කෙනෙකුට උනත් දැන් මේ රාග ද්වේෂ ඇති වෙනවා. ඒක වෙන විදිය ගැන විස්තර කරනවා. ස්වභාවයෙන්ම උප්පත්තියට හේතු සාධක වුණ ප්‍රතිසන්දි ජනක කර්මය කරන අවස්ථාවේදී මූල තුනක් තියෙනවනේ. අලෝභ, අදෝස, අමෝහ කියලා. ඒ මූල තුنين ඇතැම් විටක අමෝහය බලවත් වෙලා අලෝභ අදෝස දෙක ශක්තිය අඩු වුණා නම් ඒ කෙනාගේ ලෝභ ද්වේෂ දෙක ස්වභාවයෙන්ම උත්සන්නයි. පැහැදිලි නේද? එතකොට අමෝහය බලවත් නිසා මෝහය ටිකක් අඩුයි. ඒ කෙනා ඥානවන්ත කෙනෙක්. හැබැයි කේන්තිත් යනවා, රාගයක් තියෙනවා. අන්න ඒ වගේ. පැහැදිලි නේද? ඒ වගේ චරිත ඉතින් විවිධ ආකාරයට බෙදලා දක්වන්න පුළුවන්. දැන් ඒකත් මේ මට්ටමේ කියලා දැන් නිශ්චිතව අපිට කියන්න බෑනේ. දැන් දෙන්නේ අතර සසඳලා තමයි අපිට කියන්න වෙන්නේ. මේ කෙනාට සාපේක්ෂව මේ කෙනාගේ ප්‍රඥාව වැඩි, රාග ද්වේෂ දෙක අඩුයි. අන්න ඒ විදිහට කියන්න වෙන්නේ සසඳලා. එතකොට සාපේක්ෂ කාරණාවක් මේක. එතකොට දෙන්නේ අනුව සසඳලා කියනවා මිසක හරියටම මේ මට්ටමයි කියලා අපිට මැනලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. පැහැදිලි නේද? ඉතින් භාග්‍යතුන් වහන්සේ තමයි ඒ සඳහා සුදුසුම උතුමන් වහන්සේ. ඒ කෙනා දිහා බලලා මේ මට්ටමේ රාගයක් මේ කෙනාට තියෙනවා, මේ මට්ටමේ ද්වේෂයක් තියෙනවා, මේ මට්ටමේ මෝහයක් තියෙනවා, පෙර ජීවිතවල මේ දේවල් ගුරු කරලා තියෙන්නේ කියලා ඒ විදිහට සලකලා සුදුසුම කමඨහන දෙන්න ඉතින් භාග්‍යතුන් වහන්සේට තමයි පුළුවන්කම තියෙන්නේ. එනිසා ඉතින් අපි උත්සාහවත් වෙමු. දැන් කාලේ අපිට ඉන්න ගුරුවරුන්ගෙන් අපිට බුදුරජාණන් වහන්සේගෙන් බලාපොරොත්තු වුණදී බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා තමන් දැනගන්න ඕන විශේෂයෙන් තමන්ට වඩාත්ම සප්පාය කමඨහන මොකක්ද කියලා. ඒ මූලිකව කෙලෙස් යටපත් කරගන්න අවස්ථාවට තමයි මේ ටික වැදගත්. ඊට පසුව විපස්සනාව වගේ ආරම්භ කරන අවස්ථාවක එහෙම නැත්නම් අපි හිතමු සමාධි මට්ටම් වලදී ඒ තියෙන නීවරණ යටපත් කරලා උපචාර සමාධි ඇති වුණා නම් එතනින් එහා කටයුතු කරද්දී මේක ඊතරම්ම වැදගත් නෑ. ඉතින් මේක ප්‍රධානම වැදගත් ඉන්නේ අර කෙලස් ටික යටපත් කරගන්න තාක් කල්. ඒ සඳහා තමයි ප්‍රධානව අපි මේ කමඨහනයි අවශ්‍ය වෙන්නේ කියලා තෝරා ගන්න ඕන වෙන්නේ. පැහැදිලි නේද? හරි. ඊළඟ ඡේදය කවුද? කවුද කියන්නේ? ගැලපුණ ඔව් ගෝචර ඔව් අනුපිළිවෙලින් වැඩම කරලා ඔව් හිමාලයත් එක්ක ඒකාබද්ධ වුණ හිමාලය පර්වතයත් එක්ක ඒකාබද්ධ වුණ
හිමවත සමග ඒකාබද්ධ වුණ ප්‍රදේශයේ නීල මැණික් සදිස ගල්තලාවක ඝනව වැඩුණා වූ නිල්වන් වනසණ්ඩයක මුතුවැණි මුතු රජත රිදි අතුරුන ලද්දා වූ ආකාරයේ වාලිකා භූමි වාගයක
ගැවසීගත්තු
ගැවසී ගත්තා වූ නදියක කියලා ගත්තම හරිනේ සමහරවිට නදී තලයක කියලා වෙරළ තලයක් ඇති පිරිසුදු ජලයෙන් පිරිසුදු සීතල ජලයෙන් පරිපූර්ණ වූ
පරිවාර ඒ කියන්නේ වට කරගත්තා
වට කරගත්තා වූ පබ්බතං අද්දසන්තු පර්වතය දැක්කාහ ඉක්බිතිව ඒ භික්ෂුන් තත්න එහි එක් රාත්‍රියක් වාසය කොට පහතය රාත්‍රිය ඇවෑමෙන් ශරීර පරිකර්මයන් ශරීර කෘත්‍යයන් සිදු කොට නොදුරේ පිහිටු අන්‍ය වූ ගාමයකට පිණ්ඩපාතේ පිණිස වැඩි සේක ගාමයට ගමේ
ඒ ගම ඝන නිවේස sannivitta කුල සහස්ස යුත්තෝ. ඒ කියන්නේ බොහෝ සෙයින් ගැවසීගත්තු කුලයන් දහසක් තිබුණු
බොහෝ සෙයින් ගැවසීගත්තා වූ කුල සහස්සකින් යුත් ගමක් විය. මනුස්සෝ බොහෝ සෙයින් සද්ධා ඇත්තෝ විය.
තේ ච එසේම එත් මනුස්සා ඒ ගමේ මිනිස්සු සද්ධා පසන්නා ශ්‍රද්ධාවන්ත තෙරුවන් කෙරෙහි පැහැදීම ඇත්තෝය.
ඒ මනුස්සයෝ භික්ෂු
පච්ඡන්තේ කියන්නේ ප්‍රත්‍යන්ත ජනපදයන්හි
භික්ෂුන් පැවිදි භික්ෂුන් වහන්සේලා දැකීම දුර්ලභ නිසා භික්ෂුන් වහන්සේලා දැකීමෙන්ම ප්‍රීති සෝමන සතුටක් උපදවාගෙන ඒ භික්ෂුන් වහන්සේලාට භෝජනයෙන් උපස්ථාන කොට මේ තුන් මාසෙ වාසය කරන සේක්වා කියා ආරාධනා කොට පදං වීරිය වැඩි වීම සඳහා කුටි 500ක් කොට ඒ කරවා
කරවා
එහි ඇඳ පුටු පානීය ජලයේ
පානීය පරිභෝජනීය ඝට
පානීය පරිභෝජනීය ජලයේ පුරවා සියලුම
උපකරණ කියන එකයි පානීය පෙන්කල පරිභෝජනීය පෙන්කල ආදී
සියලුම උපකරණ සකස් කොට දුන්නා
පිළියල කර දුන්නාහ නේද කෙටියෙන්ම කිව්වොත් මොකක්ද උනේ මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා 500 දෙනා 500 නමක් ඉංගේ භාවනාවට සප්පාය සේනාසනයක් සහ සප්පාය ගොදුරු ගමක් හොයමින් වැඩම කරද්දී ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල ප්‍රත්‍යන්තයෙහි ඒ කියන්නේ මේ මධ්‍ය මණ්ඩලයෙන් බැහැර කියන එකයි තේරුම. හිමාලයත් එක්ක එකට ඒකාබද්ධ වුණ හරියට නිල් මැණික්ක් වගේ ස්වභාවයක් ඇති ගල් තලාවක් දැක්කා. ඒ ගල් තලාව ඉතින් සිසිල් ඝන ඡායාවක් තියෙන, ඒ කියන්නේ හොඳ හෙවණක් තියෙන කියන එකයි. නිල් පාට කැලෑවකින් අලංකාරවත් වෙලා තිබුණේ. ඒ වගේම මුතු තලාවක් රිදී පටක් වගේ වැලි විසිරුණු භූමි භාගයක්. ඊටමත් පිරිසිදු හොඳ සනීප සිසිල් ජලයෙන් වට කරගත්තු ජලාශයක් තිබුණා. මැවිලා පේනවා ඇති නේද? අන්න ඒ විදිහේ වට කරගත්තු පර්වතයක් දැක්කා. මේ වටේට හොඳ ජලාශයකින් වටවිච්ච සීතල අර කැලෑවක් ඇතුලේ තිබුණු හොඳටම හෙවණ තියෙන බොහොම පිරිසිදු වතුර වටේට තියෙන පර්වතයක් දැක්කා. වඩින්න හිතෙනවද? මේ සූත්‍රය ඉගෙනගෙන වඩින්න පුළුවන් නේද? ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා එක රාත්‍රියක් ඒ ස්ථානයේ වාසය කරලා රාත්‍රිය ගෙවුනම ඊන් පස්සේ ශරීර පරිකර්ම සිද්ධ කරලා ඒ අවට තියෙන ආසන්නයේ තියෙන එක්තරා ගමකට පින්නපාතයේ පිණිස වැඩම කළා. ඉතින් ඒ ගම බොහොම පිරිස වැඩිපුර ඉන්න කුල දහසක් තිබුණු ගමක්. ඒ කියන්නේ පවුල් 1000ක් හිටිය ගමක්. ඉතින් මේ මිනිස්සුත් හරිම ශ්‍රද්ධාවන්තයි, තෙරුවන් ගැන පැහැදුණු පිරිසක්. ඉතින් පැවිද්දන්ව දකින්න අඩුයිනේ මේ ප්‍රදේශයේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලාව දැකීමෙන්ම බොහොම සතුටටපත් වෙලා දානෙහිම වළඳවලා ස්වාමීනි මේ මාස 3 මෙහෙම වාසය කරන්න කියලා ආරාධනා කරලා කුටි 500ක් කරවලා ඒ කුටිවල ඇඳවල් පුටු ඒ වගේම පානීය පැන් පරිභෝජනීය පැන් ආදිය දාපු කල ආදී අවශ්‍ය සියලු උපකරණ සකස් කරලා දුන්නා. දැන් තියෙන්නේ තින්න කිල්ලා භාවනා කටයුතු කරන්න තියෙන්නේ. පැහැදිලිද? ආ. ඉතිරි කොටස අපි ඔක්කොම කියන්න ගියොත් වෙලා යයි. ඒ නිසා අපි පොඩ්ඩක් කියන්න දෙමු නේද? වාක්‍ය කීපයක්.
අවසරයි සෝ. වික්ෂුන් වහන්සේලා දෙවෙනි දවසේ වෙනත් ගමකට පිනිස පිවිසියාහ. තත්තාපි එහිද මිනිසුත් එහි
මිනිසුත් තත්හේව එසේම තථා ඒව ඒ අයුරින්ම, ඒ කියන්නේ කලින් කියපු විදියටම
ඒ අයුරින්ම උපට්ඨිත්වා උපස්ථාන කොට වස්සාවා සංයාචින්සු වස්වසන්නට ඉල්ලුවහ. බික්කු භික්ෂුන් වහන්සේලා අසති අන්තරායේති සිහියෙන් නොවිසීම අන්තරායකයි. අදිවාසෙත්
අනතුරක් නැති කල්හි, ඒ කියන්නේ අනතුරක් නැත්නම් මෙහි වස්වාසය කරනවා. අන්න ඒ විදිහට.
වස්වාසය කරනවා යයි අදිවාසෙත්වා ඉවසත් තන් වනසන්ඩ පවිචිත ඒ වණියට පිවිස සබ්බරත්තින් දිවං දිවාරාත්‍රියෙහි
මුළු දවස පුරා කියන එකමයි. මුළු දිවාරෑ පුරාවටම
ආරම්භ වීරියෙන් යුක්තව වී
යාම ගණ්ඩිකං කොට්ටෙත්වා. ඒ කියන්නේ ඒ යාමය අවසන් වුණාම ඒ යාමය හඟවන්න ගෙඩියක් ගහනවා. ඊටම ඉර බැස්සයි කියලා ඊට පසුව ගෙඩියක් ගහනවා. ඒක ගහලා භාවනාවට ආරම්භ කරනවා. ඒකයි මේ කියන්නේ. යාම ගණ්ඩිකං කියන්නේ යාමය හඟවන ගෙඩිය. පැහැදිලිද?
යාම යඟවන ගෙඩිය නාදකොට යෝනිසෝ මනසිකාර
යෝනිසෝ බහුලව වාසය කරන්නාහු
රුක්මුල් වල උපගන්තා එළඹ නිසීදී සුහුන්නාක සීලවන් ඒ සිල්වත්.
හරිනේ. එතකොට මේ කෙටියම කියන්නේ මොකද්ද? දෙවෙනි දවසේදී තවත් ගමකට ස්වාමීන් වහන්සේලා පින්ඳ පාති වැඩම කරා. ඒ ගමේ මිනිස්සයොත් කලින් වගේම උපස්ථාන කරලා ඒ ගමේ වස්වාසය කරන්න, ඒ ගමේ කියන එක නෙවෙයි කියන්නේ, වස්වාසය කරන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඉතින් පිළි අරගෙන ඒ කැලෑවටම වැඩම කරලා මුළු දවස පුරාවටම ඇරඹ වූ වීරිය ඇතිව ඉතින් ඒ ගෙඩිය නාද කරලා යෝනිසෝ මනසිකාර බහුලව වාසය කරමින් ගස් මුල් වලට එහෙම ඉරඹිලා වැඩ හිඳියා. ඒ කාලේ මේ වගේ පහසුකම් තියෙන කුටි තිබුණාද? ටයිල් එහෙම අල්ලලා හොඳට කුණු එහෙම වලින් බිත්ති පිරියම් කරලා එහෙම කරපු කුටිද මේ හදලා දීලා තියෙන්නේ? ඒ විදිහේ කුටි 500ක් හදන්න බෑ. එහෙම මේ මාස 3ක් විතරනේ වැඩ ඉන්නේ. බොහෝ විට පොඩි කුටි තමයි හදලා තියන්නේ ඇත්තටම. පැහැදිලි නේද? ඉතින් මේ මාස 3ක් වාසය කරලා අපහු එතනින් අතහැරලා වැඩම කරනවානේ. ඒ නිසා බොහෝ සෙයින්ම වැස්සොත් තෙමින් නැති වෙන විදියට වහලවල් සෙවිලි කරපු කුටි ටිකක් හදලා දෙන්න ඇත්තේ. ඒ කාලේ එහෙම තමයි. පැහැදිලිද? ආ. එතකොට මේ පේනවා ඇති සවන්නාන්සේලා එතකොට පරයන්ක කරන්න කැලෑවට කැලෑවි ගස් මුල් වලට වැඩම කරලා තමයි බොහෝ සෙයින්ම භාවනා කටයුතු වලට යෙදුනේ නේද? එහෙමයි කියලා තියෙන්නේ. එතකොට මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ තේජස නිසා මොකද වුනේ? අර තේජස පහව ගිය රුක් දෙවිවරු, කියන්නේ දැන් ඒ අයගේ තේජස මැඩගෙන මේ ස්වාමීන් වහන්සේලාගේ තේජස පැතිරෙනවා. ඒයි බොහොම සිල්වත්නේ. මේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා. ඒ නිසා අර ගස්වල ඉන්න බැරි කමක් ඇති වුණා ඒ දෙවිවරුන්ට. අර ස්වාමීන් වහන්සේලාගේ තියෙන ಗುಣ තේජස නිසා. ඒ නිසා මොකද කළේ? ඒ අය තමන්ගේ විමන් වලින් පහළට බැස්සා. බැහැලා දරුවන්වත් අරගෙන එහෙ මෙහෙ ඇවිදිනවා. එත මෙහෙට යනවා එනවා. කොයි වගේද හරියට? දැන් රජවරු හරි මහයමතිවරු හරි ගමකට ඇවිල්ලා නවතින්න නැවතුනොත් එහෙම කොහොමද රාජ මහා මාත්‍ය ගමකට පෙමුණුනා වූ රජවරු හෝ රාජ මහා මාත්‍ය ආදීන් විසින් ගාමවාසීන්ගේ ගෙවල් වල ඉඩගත් කල්හි ඉඩගත්ම ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු ගෙවල් වලින් එළියට ඇවිල්ලා වෙන තැනක දැන් එළියට ඇවිල්ලා වෙන තැනක වාසය කරන අතරේ කවදද මේ කට්ටිය යන්නේ කියලා ඈත ඉඳන් බලනවලු. කවදා යයිද දන්නේ නැහැ කියලා. යන දවස වෙනකන් බල බල ඉන්නවලු. ඒ වගේම මේ දේවතාවෝ තම තමන්ගේ විමාන අතහැරලා එහෙ මෙහෙ ඇවිදින අතරේ ඈත ඉඳන්ම බලනවලු, කවදා මේ ස්වාමීන් වහන්සේලා අපහු වඩීද දන්නේ නැහැ කියලා. ඊට පසු ඒ කට්ටිය මෙහෙම හිතුවලු, මේ පෙරවස් එනමුණු භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම මාස 3ක් නම් වාසය කරනවා. අපිට ඒ තාක්කල් කාලයක් දරුවන් වරගෙන මේ විමන් වලින් එළියට බහැලා වාසය කරන්න පුළුවන්කමක් නැහැ. අපි භික්ෂුන් වහන්සේලාට බය හිතෙන අරමුණු පෙන්නනවා නම් හොඳයි කියලා අදහසක් ඇති වුණා. ඊට පස්සේ දේවතාවෝ මොකද කරේ? රාත්‍රී කාලයේ භික්ෂුන් වහන්සේලා සමන ධම්ම කරන වේලාය. මොකද්ද මේ කියන්නේ? ශ්‍රමණ ධර්ම. භික්ෂුන් වහන්සේලාගේ තියෙන ශ්‍රමණ ධර්ම කියන්නේ මොනවාද? ශ්‍රමණ ධර්ම කරන කාලේ කියන්නේ. අනෝපමායස්ම. මොකක්ද තේරුම? භාවනා කටයුතු කරන වෙලාවේදී බය හිතෙන යක්ෂ රූප මවාගෙන ස්වාමීන් වහන්සේලා ඉස්සරහට ඇවිල්ලා හිටගෙන ඉන්නවා. පරයන් කීවර වෙලා ඇස්සරලා බලද්දි තින් පේන්න ඉන්නවා. තින් භික්ෂුන් වහන්සේලා ඒ වගේම ඒ විතරක් නෙවෙයි බය හිතෙන සද්දත් ඇති කරනවා. භික්ෂුන් වහන්සේලාට ඒ රූප දකිද්දී ඒ වගේ මේ ශබ්ද අහද්දී හදවතේ සැලීමක් ඇති වුණා. ඒ කියන්නේ බයක් ඇති වුණා කියලායි මේ කියන්නේ. පැහැදිලිද? ඒ හේතුව නිසාම ශරීරය ශරීර දුර්වර්ණ වුණා. හරියට පඳු පැහැ වෙනවයි කියලා කියන්නේ. උප්පණ්ඩු පණ්ඩුක ජාතා. උපන් පඳු පැහැ ඇති තත්වයට පත් වුණා. ඒ කියන්නේ ශරීරයේ සුදු මැලි වෙනවයි කියලා අපි කතාවට කියන්නේ. අර ඇඟ වැහැරිලා ශරීරයේ අර වෙනස් ස්වභාවයක් ඇති වෙනවා. ලේ එහෙමත් සමහර විට ශරීරයේ අඩු වෙලා හරියට ආහාර ගන්නත් බැරුව අන්න ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට හිත එකඟ කරගන්නත් බැරි වුණා. හිත එකඟ නැති වෙද්දී නැවත නැවත සංවේගය ඇතිවීම නිසා සිහියත් අඩු වුණා. සිහිය අඩු වුණා. මේ විදිහට සිහිය අඩුව කාලය ගත කරද්දී මොකද කළේ? අර දේවතාවෝ නොයෙක් දුගඳ පතුරුවා හැරියා. දුර්ගන්ධ ආරම්මන ඇති කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට ඒ දුර්ගන්ධය හේතුවෙන් හරියට මොළය මොනවා වගේද මඩිනවා වගේ කලතනවා වගේ තත්වයක් දැනෙන්න ගත්තා. අර දුගඳ දේවල් ආග්‍රහණය වෙලා. ඒකෙන් මොකද උනේ? දැඩි හිස් වේදනා, හිසේ වේදනාවක්, හිස කැක්කුමක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වුණාට මේ සිදුවීම අනිත් අයට අනිත් ස්වාමීන් වහන්සේලාට මතක් කළේ නෑ දැන් මෙහෙම සිදුවීමක් වුණා කියලා. හේතුව විදියට පේන්නේ දැන් ඒ කාලේ ස්වාමීන් වහන්සේලාගේ තිබිලා තියෙනවා දැන් අනිත් අයට බාධාවක් වෙයි කියලා. අනිත් ස්වාමීන් වහන්සේලාගේ භාවනා කටයුතු වලට බාධාවක් වෙයි කියලා ඒක කිව්වෙත් නෑ. නිහඬව දැන් භාවනා කටයුතු කරගෙන යනවා. හැබැයි කරගෙන යන්නත් අපහසුයි. ඊට පසුව මොකද උනේ කියලා ඊළඟ වාක්‍යයක් දෙකක් අපි ඉරිසට දැන් පරිවර්තන එහෙමත් වුරු වෙන්න ඕන නිසා අපි මේ ටිකක් කියන්නේ ඉඩ දෙන්න කියවන්නත්
අවශ්‍යයි සමස්. එක් විදියක දවසක් සංඝ තෙරුන් වහන්සේගේ උපස්ථානයේ පිණිස සියලු දෙනා රැස් වූ කල්ලි සංඝ තෙරුන් වහන්සේ මේ විදියට ඇහුවා. ආහුසෝ ඇවැත්නි, මේ වනයේට පිවිසියා වූ නුඹලාගේ ශරීර වර්ණය දින කිහිපයකින් බොහෝ පිරිසිදු විය.
ඔව් දින කිහිපයක්.
දින කිහිපයක්
පිරිසිදුව තිබුණා.
පිරිසිදුව තිබුණා.
බොහොම ප්‍රසන්න විදියට තිබුණා.
ප්‍රසන්න පිරිසිදුව තිබුණා. ප්‍රසන්න ආකාරයෙන් ඉන්ද්‍රන්ද ප්‍රසන්න ආකාරයෙන් තිබුණා. දැන්වනාහි ඒ වර්ණය දුර්වර
ශරීර කුෂ බවට පත් වෙලා.
ශරීර කුෂ බවට පත් වෙලා පත් වී දුර්වර්ණ වී ඇත. පඬුවන් පැහැත්තෝ වී ඇත. නුඹලාට මෙහි ඇති අසප්පාය කුමක්දයි මා කුච්චි ඇසුවේය. අනතුරුව එක් භික්ෂුන් වහන්සේ නමක් ස්වාමින් වහන්ස මම රාත්‍රියේ මෙබඳු වියගැන්නෙන අරමුණක් දකින්නෙමිද අසන්නෙ දැක්කෙමිද ඇසුවෙමිදයි කීවේය. ඊ මෙබඳු ගඳක් ආග්‍රහණය කළෙමි. එයින් මගේ සිත සමාධියට පත් නුනෙමි. මේ උපායෙන්
සිත සමාධිමත් නොවේ.
සිත සමාධිවත් නොවිය. මේ උපායෙන්
මේ ක්‍රමයෙන්
සියලු දෙනා ඒ පුවත සැලකලහ.
හරි. එතකොට කෙටියෙන්ම කිව්වොත් ඉතින් එක දවසක් සංඝස්ත විරයින් වහන්සේගේ උපස්ථානයට සියලු දෙනා එකතු වුණ වෙලාවේ ඉතින් ඒ සංඝස්ත විරයින් වහන්සේ කියන්නේ ප්‍රධාන වැඩිහිටිම සවන්හන්සේ අහනවා එවත්නි මේ කැලෑවට ආපු මුල් කාලේ ඔබ වහන්සේලා හැමෝගෙම බොහොම හොඳ පැහැයක් ශරීරයේ තිබුණා. ඒ කියන්නේ හොඳ නිරෝගී පෙනුමක් තිබුණා. ඒත් එක්කම ඉඳුරන් බොහොම ප්‍රසන්න විදියට තිබුණා. ඒ වුණාට දැන් හොඳටම කෙට්ටු වෙලානේ. ඇඟත් සුදු මැලි වෙලා වගේ. මොකද මේ සේනාසනේ අසප්පායද? මොනවා හරි සප්පාය නැති කාරණාවක් එහෙම තියෙනවද කියලා අහනවා. ඒ වෙලාවේදී තමයි එක සවන්නාංශ කෙනෙක් කියන්නේ ස්වාමීනි රෑ කාලේ මම මේ වගේ බය හිතෙන රූපත් දැක්කා. බය හිතෙන මේ විදිහේ සද්ද වගේකුත් ඇහුණා. ඒත් එක්කම මෙන්න මේ වගේ නරක දුර්ගන්ධ දේවලුත් ආග්‍රහණය කළා. ඒ හින්දා මට නම් මේ හිත සමාධිමත්ව තියාගන්න අමාරුයි කියලා මතක් කළා. ඒ හේතුවෙන් හිත සමාධිමත් වෙන්නේ නැහැ මගේ කියලා මතක් කළා. ඒ ක්‍රමයට අන්න ඊට පස්සේ අනිත් හැමෝමත් විස්තරේ මතක් කළා. මටත් මෙහෙම වෙනවා කියලා හැම දිනාම ඒ කතාව කිව්වා. ඊට පස්සේ තමයි මේ වෙඩිහිටිම සවන්හන්සේ මතක් කරනවා එවත්නි ඉතින් භාග්‍යතුන් වහන්සේ වස් එළඹීම් දෙකක් anu දෙන්නනි පෙරවස් සහ පසුවස් කියලා. අපිට ඉතින් මේ සේනාසනේ සප්පායනේ අපි භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරමු. ගිහිල්ලා වෙනත් සප්පාය සේනාසනයක් ගැන අහගමු කියලා මතක් කළා. එහෙමයි හොඳයි ස්වාමීනි කියලා. ඉතින් ඒ හැමෝම තෙරුන් වහන්සේට පිළිතුරු දීලා හැමෝම සීනාසන තැන්පත් කරලා පාත්‍ර සිවුරු ආදිය අරගෙන ඒ කුල වලට ඇලීමක් නොතිබුණු නිසා කාටවත් ඉතින් ඒක කියන්න ගියෙත් නැහැ. ඒ කියන්නේ අනිත් අයක ඇලීමක් තිබුණෙත් නැහැ ඒ දායක පවුල් දෙක නිසා ඒ අයට දැන්වෙත් නැහැ කියලා කියන්නේ. ඒ නිසා සවැත් නුවර දක්වා යම් තැනකද ඉතින්ද චාරිකාවේ වැඩම කළා. සවැත් නුවරට චාරිකාවේ වැඩම කළා. අනුපිළිවෙලින් සවැත් නුවරට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ සමීපයට වැඩම කරා. ඊට පස්සේ මොකද වුනේ? කවුද කියන්නේ? කැමැත්තෙන් කියමු. මේ අපහසුයි නම් වෙන කැමති කෙනෙක්ට කියන්න පුළුවන්.
අසරසන් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දැකලා මහණෙනි ඇතුල් වාසයේ චාරිකාවේ හැසිරෙන්නට මම විසින් ශික්ෂාපද පැනවියේ නැහැ. කුමක් හේන් නුබලා ජනපද චාරිකාවේ හැසිරුණාද කියලා ඇහුවා. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සියල්ල ආරෝචනය කරා. භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කරන ආවර්ජනය කරනකොට සියලු ජම්බුද්දීපේ
මුළු දඹදිවම
යටත් පිරිසෙන් පාද හතරක පුටුවක් තියෙන තරම්වත් ඒ භික්ෂුන් වහන්සේලාට සත්‍ප්‍රාය සේනාසනයක් දුටුවේ නැහැ.
හා හරි. එතකොට මොකක්ද උනේ? ඉතින් දැන් මේ විදිහට දැන් වස් කාලය තුලින් දැන් මේ ස්වාමීන් වහන්සේලා වැඩම කළේ භාග්‍යතුන් වහන්සේ ළඟට නේද? ඊට පස්සේ ඉතින් ස්වාමීන් වහන්සේලාව දැකලා භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණෙනි මේ වස් කාලය තුලත චාරිකාවේ හැසිරෙන්න කියලා හිම මම ශික්ෂාපදයක් පනවලා නැහැ නේද? ඇයි ඔබ වහන්සේලා මේ චාරිකාවේ වැඩම කරන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ ඉතින් මුළු සිදුවීමම මතක් කරනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආවර්ජනා කරලා බලද්දී අඩුම මේ පුටුවක් තියෙන තැනක් තරම්වත් මේ ස්වාමීන් වහන්සේලාට සප්පාය වෙන තැනක් දැක්කේ නැහැලු කියනවා. ඉතින් මෙතනම තමා සප්පාය වඩාත්. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව මතක් කරනවා, ඔබ වහන්සේලාට වෙනත් සප්පාය සේනාසනයක් නැහැ. ඒ නිසා ඔබ වහන්සේලා එතනම වාසය කරමින් අරහත්ත්වයට පැමිණෙන්න. එතනම ඉඳන් අරහත්ත්වය දක්වා උත්සාහවත් වෙන්න, වැඩම කරන්න ගිහිල්ලා ඒ සේනාසනෙම ඇසුරු කරමින් වාසය කරන්න. ඉතින් ඔබ වහන්සේලා ඒ දේවතාවන්ගෙන් ඇතිවෙන කරදර වලින් ඒ බයෙන් තොර භාවයක්, එහෙම නැත්නම් නිර්භය භාවයක් බවක් කැමති වෙනවා නම් මෙන්න මේ පිරිත ඉගෙන ගන්න. මේ දේශනාව ඔබ වහන්සේලාට ආරක්ෂාවක් මෙන්ම කමඨහනකුත් වෙනවා කියලා මෙන්න මේ සූත්‍රය දේශනා කළා. හරි. ඊට පසුව තව කරුණු කීපයක් කියනවා. තවත් විදියකට භාග්‍යතුන් වහන්සේ මතක් කරපු කාරණාව ගැන, මහණෙනි වැඩම කරන්න ඒ සීනාසනෙම ඇසුරු කරගෙන වාසය කරන්න කියලා මේ කාරණාව දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ මතක් කළා. ඊට අමතරව ආරණ්‍යයක වාසය කරන භික්ෂුවක් විසින් පරිහරණය කළ යුතු දේවල් දැනගන්න ඕන. තමන් එදිනෙදා භාවිතා කළ යුතු දේවල් දැනගන්න ඕන. මොනවද? උදේ සවස කිරීම වශයෙන් කරන්න තියෙනවා මෙන්න මේ දේවල්. මොකක්ද? මෛත්‍රී කමඨහන් දෙකක්, ආරක්ෂක දේශනා දෙකක්, අසුබ දෙකක්, මරණානුස්සති දෙකක්. ඒ වගේම සංවේග වස්තු, අෂ්ටමහා සංවේග වස්තු ආවර්ජනය කිරීම කියන මෙන්න මේ දේවල් උදේ හවස කරන්න ඕන. මෙතන මේ දේ කියන එකෙන් පේන්නේ දෙවතාවක් කියන එක වගේ. ඒතර මෛත්‍රිය උදේ හවස දෙවතාවක් වඩන්න ඕන. ඒ විදිහට කියන එකයි මේ. මේ විදිහට සිද්ධ කරන්න ඕන. එතකොට මේ අෂ්ටමහා සංවේග වස්තු කියලා කියන්නේ මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ හතරයි. ඒ වගේම අපාය හතරේ දුක කියලා ඒ විදිහට අට කියලාත් ගන්නවා කියලා තියෙනවා. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන හතරයි. ඊළඟට අපාය දුක කියන්නේ එකක්. අතීත සංසාර දුක හයවෙනි කාරණාව, අනාගත සංසාර දුක හත්වෙනි කාරණාව, වර්තමාන ආහාර සෙවීමේ දුක කියන්නේ අටවෙනි කාරණාව. මේ විදිහට තවත් ක්‍රමයකට සංවේග වස්තු අට දක්වලා තියෙනවා. පැහැදිලිද? අපි වැඩිපුර භාවිතා කරන්නේ මේ දෙවෙනි ක්‍රමේ නේද? අපි ගාථාවල එහෙම කියලා හුරු තියෙන්නේ. කොහොමද තියෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය, අතීත අපත්තක වට දුක්ඛං, පස්සේ ඉදානි ආහාර ගවෙත්ති දුක්ඛං නේද? පැහැදිලි නේද? මේ කියපු දෙවෙනි ක්‍රමයටයි ඒ කියලා තියෙන්නේ. අටම කියුණාද එතන? මොකද්ද අතීත අපත්තක වට දුකං? කලින් දවසක් අපි කිව්වා නේද ඒක ගැන. ඒ නිසා ඒ කියන්න ඕන නැහැ. අතීත කියන්නේ අතීත කොටස අපත්තක කිව්වේ අනාගත කියන එකයි. හරි. ඊපස්සේ භාග්‍යතුන් වහන්සේ මේ විදියට පරිහරණය කළ යුතු ඒ දේවල් ගැන දේශනා කරලා ඒ භික්ෂූන්ට මෛත්‍රිය වැඩීම පිණිසත් ආරක්ෂාව පිණිසත් විපස්සනා පාදක ධානයක් පිණිසත් මේ සූත්‍රය දේශනා කළා කියලා කියනවා. පේනවා ඇති නේද? මෛත්‍රිය වඩන්නත් ආරක්ෂාව පිණිසත් විපස්සනාවට පාදක ධානයක් වශයෙන් උනොත්. මොකද්ද විපස්සනාවට පාදක ධානය කියලා කියන්නේ? යම් සමාධියක් උපදවලා ඒ සමාධිය පදනම් කරගෙන ඒ ධාන අංගාදිය විපස්සනා කරනවා නම් ඒ වගේ තැනකදී අපි කියනවා ඒ යම් සමාධියකින්ද නැගී හිටියේ ඒ සමාධියට කියනවා පාදක ධානය කියලා. පැහැදිලි නේද? හරි. ඊට පසුව මෙන්න මේ ගාථාවේ අර්ථය විස්තර කරන්න එතනින් පසුවයි. පළවෙනි ගාථාව පළවෙනි ගාථාව මේ හරි කියමු බලන්න ඒකේ තේරුම කවුද කියන්නේ. මෙහෙම කියන්නේ කරණීය මත්ත කුසලේන ඉති ඉමිස්සා පඨම ගාථාය. කරණීය මත්ත කුසලේන යන මේ පළමු ගාථාවේ එමයි අර්ථ කියන්නේ. දැන් මේ ඉති කියන පදය ඉමිස්සා ආදී ඒ පදත් එක්ක අර්ථ කියදී අපි කියන්නේ යන මේ පළමු ගාථාවේ එමයි අර්ථ කියන්නේ. කොහොමද? කරණීය මත්ත කුසලේන යන මේ පළමු ගාථාවේ තාව පළමු කොට අයං පද වර්ණනා මේ පද වර්ණනාවයි. හරි.
හරි. කරණීයන් යන්නේ කල යුක්ත යන්නයි. කරණාරහන්ති අත්ථෝ කිරීමන සුදුස්ස යනාර්ථයි. අත්ථෝ යනු ප්‍රතිපදාවයි. යම් හෝ යම් කිසි තමන්ට හිත දෙයක් වේද තන් ඒ සියල්ල තමන්ට එළවීම වශයෙන් අර්ථ යයි කියන ලැබේ.
අරණීයතෝ යනු
උපගන්තබ්බතෝ එළවා ගත යුතු යන අර්ථයි. අර්ථෙහි දක්ෂ වූ විසින් අත්ථ කුසලේන යන අර්ථයි. අත්ථ තේකේනාති උත්තං හෝති. අර්ථයට දක්ෂ වන්නෝ විසින්
යයි කියන ලද්දේවි.
යං යනු අනියමාර්ථ පඨම විභක්ති වචනයි. තං
මෙතන අකුරක් අඩුයි. තයන්නක් අඩු වෙලා. තන්ති
තං යනු නියමිත ද්විතියා වචනයයි. දෙකනුදු යං තං යනු පච්චත්ත පඨම වචනයයි. සන්තං පදං යනු ද්විතියා වචනයයි. එහිලා ලක්ෂණ වශයෙන් සාන්තයි. පත්තබ්බතෝ
පැමිණිය යුතු බැවින්
පද නම් වේ නිවනටම සමාන වචනයක් වේ. අභිසමෙච්ච යනු අභිසමාගන්ත්ව අවබෝධ කොට යන්නයි. සක්කෝති යනු හැක්කේ
සක්කෝ තීති සක්කෝ හැක්කේනුයි සක්ක නම් වෙයි.
හැක්කේනුයි සක්ක නම් වෙයි. සමර්ථ ප්‍රතිඵල යන යයි කියන ලද්දේ වේ. උජු යනු ඍජු භවෙන් යුක්ත යන අර්ථයි. සුට්ටු මනා ඍජු භව මනා ඍජු භව යනු සුහුජු යන්නයි. සුඛ සුවසේ වචන
සුවසේ කීම මොහු කෙරෙහි ඇත්තේනුයි සුවචනම් වෙයි.
සුවසේ කීම මොහු කෙරෙහි ඇත්තේනුයි සුවචනම් වෙයි. අස්ස යනු භවෙය වන්නේ යන අර්ථයි. මුදු යනු මද්දව යුක්තෝ මුදු භවෙන් යුක්ත යන අර්ථයි. අතිමානිය නැත්තේනුයි අනතිමානි.
හා හරි. එතකොට ඒ ටික අර්ථ කියවුනා. මෙතන කරණීයං කියලා කිව්වේ කළ යුතුයි කියන එකයි. මේ කොටස අපි දැන් ඔක්කොම විස්තර කරන්නේ. අත්ථ කුසලේන කියලා කියන්නේ මේ ප්‍රතිපදාවට තමන්ගේ යහපත් තමන්ට යහපතක් ඇති කරන ප්‍රතිපදාවට දක්ෂ කෙනා විසින්. කෙටියෙම කිව්වොත් මේ නිවන් මාර්ගයේ යන්න දක්ෂ කෙනා විසින් කළ යුතු දේවල් කියන එකයි මේ කියන්නේ. කළ යුතුයි මොනවද? යම් ඒ නිවනට එළඹිලා නිවනට පැමිණිලා සන්තම් පදං කිව්වේ නිවනට කියන නමක්. ඒ නිවනට එළඹිලා ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන කටයුතු කරන්නට කැමති අර්ථ කුසලයා විසින්, එහෙම නැත්නම් ප්‍රතිපදාවට දක්ෂයා විසින් මෙන්න මේ දේවල් කළ යුතුයි කියන එකයි කෙටිම තේරුම. පැහැදිලි ඇති? හා. ඒ කෙනාගේ තියෙන්න ඕන ලක්ෂණ කීපයක් ගැන ඔන්න විස්තර කරනවා. ඒ කෙනා සමර්ථ කෙනෙක් වෙන්න ඕන. අපි ඒවා ඉස්සරහට කියන එක පැහැදිලි කරනවා. සමර්ථ ප්‍රතිබල කෙනෙක් වෙන්න ඕන. දක්ෂ කෙනෙක් වෙන්න ඕන. ඉර්ජු ගුණයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. ඊ타මත්ම ඉර්ජු භාවයට පත් වුණ තමන්ටම තමන් අවංක කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම සුවච කෙනෙක් වෙන්න ඕන. සුවචයි කියලා කියන්නේ කාටද? සුවචයි කියන්නේ පහසුවෙන් අවවාද කරන්න පුළුවන් කියන එකයි. කියන්නේ අවවාද ඇහුම්කන් දෙනවා. අවවාදයක් කළාම පත්කඩි ගසලා නිගිටලා යනවනම් සුවචද? ආ, ඒ වගේ අය නෙවෙයි මේ කියන්නේ නේද? හරි. ඒ වගේ මෘදු ගුණයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. දැඩි මානය තියෙන කෙනෙක් නොවිය යුතුයි. ඊට පස්සේ ඔන්න මේ වචනවල අර්ථනේ මේ වෙනකන් කීවේ. පටන් ගත්තේ කොහොමද? අයන් පද වන්නනා කියලා මේ පද එකින් එකේ අර්ථ තමා කිව්වේ. ඊට පස්සේ දැන් විස්තර කරනවා අර්ථ වර්ණනාව. මේ එකින් එකේ අර්ථ වශයෙන් තේරුම. දැන් මෙතනදී කරණීයං කියලා කියද්දි එතන කරුණ ඒ කළ යුතු දේවල් කියන එකනේ කරණීයං කියලා කියන්නේ. එතකොට කළ යුතු දේවල් තියෙනවා, නොකළ යුතු දේවල් තියෙනවා. ඒ කරුණ දෙකෙන් කෙටියෙන්ම කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව හැසිරීම තමයි කළ යුතු දේ. මොනවද කළ යුතු දේ? සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂාව වැඩිම. සීල විපත්‍ය, දික්ති විපත්‍ය, ආචාර විපත්‍ය, ආජීව විපත්‍ය කියන මේ දේවල් නොකළ යුතු දේවල්. අන්න ඒ විදියට ඒ අර්ථය දන්න කෙනෙක් ඉන්නවා, අර්ථය නොදන්න කෙනෙක් ඉන්නවා. ඒ කරන්න තියෙන දේ දැන් ඔය විස්තර කලේ මොකක්ද කළ යුතු දේ සහ මේ කොටස එන්න ඕන යට ඡේදිත මෙතනින් ඡේදය කැඩෙන්න ඕන දැන් මේ කිය දැන් අපි කතා කරලා ඉවරයි එතකොට කළ යුතු දේ සහ නොකළ යුතු දේ අඳුනාගත්තා කළ යුත්තේ ත්‍රි ශික්ෂාව වැඩිමයි නොකළ යුත්තේ සීල විපatti දික්ටි විපatti ආදී විපatti වලට පත් නොවීමයි ඊට පස්සේ ආපහු තව දෙකක් කරුණු දෙකක් අපි දැනගන්න ඕන මොනවද එකක් තමයි අර්ථ කුසල කිනා කවුද අර්ථ කුසල නොවන කිනා කවුද අර්ථ කුසල කියන්නේ තමන්ගේ දියුණුවට හේතු වෙන දේවල් ගැන දන්න කිනා තමන්ගේ දියුණුවට හේතු නොවන දේවල් දන්න කිනා කියන එකයි මෙතන තේරුම. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා යම් කෙනෙක් මේ ශාසනයේ පැවිදි වෙලා තමන්ගේ ආත්මය හරියට යොදවන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය හරියට පවත්වන්නේ නැහැ. මොකද කරන්නේ? සීල් කඩාගෙන කැඩුණු සීල් ඇති කෙනෙක් බවට පත් වෙනවා. සීල් සීලය කැඩිලා. 21 වැදෑරුම් අනේසන ඇසුරු කරගෙන ජීවිතය පවත්වනවා. මොනවද මේ 21 අනේසන? මේ තියෙන්නේ මේ ගැන අපි දවසක් සටහනක් දුන්නාද පිරිසට? ද දෙන්නම් කියලා කිව්වද? ද ලැබුණ නැද්ද? ලැබුණාද? දුන්නා වගේ මතකයක් තියෙනවා. නැද්ද? කිව්වේ නැද්ද? එනම් මේ දෙන්න බැරි වෙන්නේ නැති ඒකත් ඒ ගමම්ම මේක සම්පූර්ණ නැහැ මේ සටහන. පසු ආපහු අපට මතක් කරන්න. එතකොට ආපහු සම්පූර්ණ සටහන පසුව පිරිසට අපි දෙන්නම්. පේනවද? අඩුයි වගේ. මේ තියෙන්නේ අනේසන 21 ගැන කියන විස්තරය. ඊට කලින් තව ගෝචර සහ අගෝචර සම්බන්ධව මිත්‍යා ජීවිතයට සම්බන්ධ ශික්ෂාපද සම්බන්ධව මේ විස්තරය තියෙනවා. කුහනා ලපනා ආදී කරුණු පහ ඒ ගැන විස්තරයක් තියෙනවා. ඒවත් හිමීට බලා ගන්න. මේ කොටසත් පසුව හිමීට කියව ගන්න. අපි ඔක්කොම විස්තර කරන්නේ. වේලු දාන කියලා කිව්වේ ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් උණලී ආදී දේවල් ගිහි අයට ලබා දීම. ඊළඟට ගෙඩි වර්ග දීම, මල් වර්ග, වෙනත් මිනිස්සුන්ගේ පාවිච්චියට තියෙන මෙතන පත්ත කියලා කියන්නේ කොළ වර්ග කියන එකයි. ඒ කියන්නේ තල් කොළ වගේ දේවල් ඒ කාලේ පාවිච්චි කරලා තියෙන දැන් නම් අඩුයි. ඒ කාලේ ගෙවල් සෙවිලි කරන්න ඒ වගේ වට කොළ වර්ග පාවිච්චි කරන්න. ඒකනයි කියන්නේ. ඊට පස්සේ ගෙඩි වර්ග දෙහැටි පෙන් ඒ වගේම දැන් කාලේ නම් සබන් වෙනුවට ඒ කාලේ පාවිච්චි කරපු කුඩු වර්ග තිබුණා. ඒ දේවල් එතකොට සිනාන කියලා කියන්නේ නහ මැටි කියන එකයි මෙතනින් අදහස් කරන්නේ. මැටි සහ ඇඟේ ගාන මැටි වර්ග සහ මේ කුඩු වර්ග ඇඟේ ගාන හඳුන් කුඩු හරි ඒ වගේ දේවල් මෙතන ඊළඟට මත්තිකා කියන එකේ වෙනත් මැටි වර්ග වෙන ප්‍රයෝජන වලට ගන්න මැටි වර්ග ඊළඟට මෙන්න කියනවා තවත් වැදගත් කරුණු කීපයක් මොකද්ද චාටුකම්මිතා කියලා කියන්නේ මොකක්ද මේ තේරුම කියලා තියෙනවා තමන්ව දාසයෙක් වගේ කරගෙන පහත් තත්වයේ තියාගෙන දායක කෙනාව උස් කරලා ඒ කෙනාට මොකක් හරි වැරදුනත් ඒක හරි ගස්සලා ඒ කෙනාගේ ප්‍රිය භාවය බලාපොරොත්තුෙන් කතා කරන එක. පැහැදිලිද? මුග්ග සූප්‍යතා කියලා කියන්නේ ඒක කියන්නේ ඇත්ත සහ බොරු මිශ්‍රව කතා කරමින් ජීවත් වීම. මුග්ග සූප්‍ය කියන එකේ වචනේ අර්ථය මුං සූපය වගේ කියන එකයි. දැන් මුං ඉදෙද්දි මුං ඇටවලින් කොටසක් ඉදෙනවා කොටසක් අමොයි. ඔක්කොම ඉදෙන්නේ නැහැ. මේ මුං වල හැටි ගොඩක් ඒවයි තියෙනවා. ඒ සමහර මැස්සොන්ගෙන් එහෙම හානි වුණේ ඒවා දෙන්නේ නැහැ. අපද්දි දැන් ඔය මුං වලඳද්දි එහෙම අහුයි. සමහර ඒවා තදින් හැපෙනවා. ඉදිලා ඉදෙන්නේ නැතුව. ඒ නිසා තමයි මේ කියන්නේ හරියට මුං වෑංජනය වගේ එහෙම නැත්නම් මුං සූපය වගේ ඒ කොටසක් ඉදිලා කොටසක් නැහැ වගේ තමයි මුන්නහන්සේගේ වචන වලින් කොටසක් ඇත්ත කොටසක් බොරු. පැහැදිලිද? ඒ අන්න ඒ විදිහේ කටයුතු කරනවා නම් ඒ කිනාගේ ස්වභාවයට තමයි කියන්නේ මුග්ග සූප්‍යතා. පාරිභට්ඨ්‍යතා එහෙම නැත්නම් පාරිභටුතා කියලාත් කියනවා. මේ කියන්නේ මොකක්ද? අනුන්ගේ දරුවන්ව තමන් මේ හුරතල් කරනවා. කොහොමද මේ කියන්නේ? අනිත් අයගේ දරුවෝ දායකයේ අයගේ දරුවෝ ආවම ඒ අයව කරේ තියාගෙන ඒ ඔළුව අත ගාලා වඩාගෙන එහෙම ඇවිදිනවා. අඬද්දි ඒ අඬන්න දෙන්නේ නැතුව නලවනවා. අන්න ඒ වගේ වැඩ කරන එක තමයි කියන්නේ පාරිභට්ඨ්‍යතා. ජංග පේසනිකං මේ කියන්නේ ගිහි අයගේ පණිවිඩ වෙන තැන්වලට අරගෙන යනවා. තැපැල් මහත්තයා වගේ. නේද? ඒක තමයි මේ ජංග පේසනික කියලා කියන්නේ. ඉතින් ඒ කාලේ වෙන වාහන තිබුණෙත් නැහෙනි. පයින්ම ඇවිදිනවා අනුන්ගේ පණිවිඩ අරගෙන. දැන් කිසිම පණිවිඩයක් අපිට ගෙනියන්න බැරිද? ඒ ගැන විස්තර පස්වෙනි සංඝාධි ශේෂයේ යටතේ කතා වෙනවා. අපිට කැප පණිවිඩ තියෙනවා. කොහොමද? ඒව ගැන විස්තර අපි කියන්න යන්නේ. ඒතකොට විනී පාඩමක් වෙනවනේ. නේද? සංඝයාගේ කටයුත්තකට, ගිලන් කෙනෙකුගේ කටයුත්තකට පණිවිඩයක් ගෙනියන්න පුළුවන්. ගිහි අයගේ පණිවිඩ සඳහා ඒ අය අතර පණිවිඩ ගෙනියන්න බැහැ. වෙදකම් කිරීම මේ කියන්නේ තින් අනුදැනපු නැති තැන්වල ලාභ සඳහා ලාභ ලැබීම සඳහා ගිහි අයට බෙහෙත් කරනවා නම් ඒක මෙන්න මේ නුසුදුසු ප්‍රත්‍ය සෙවීමේ ක්‍රම 21 අතරට වැටෙනවා. පැහැදිලිද? ගහට්ටානම් බේසජ්ජං කරෝති. ඒකයි කියන්නේ ගිහි අයට බෙහෙත් කිරීමයි. ඉතින් භික්ෂුවකට බෙහෙත් කළාට වරදක් නැහැ. තමන් දන්නවා නම් මොකක් හෝ වෙදකමක් ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට කළාට කමක් නැහැ. ඊළඟට දූත කර්මය කියලා කියන්නේ මේකෙදි දූතයෙක් කියන එකේ අදහස අර සාමාන්‍ය කියන්නේ දූතයා කියන එකට ඉංග්‍රීසියෙන් දැන් කියන්නේ සාමාන්‍ය ඒජන්ට් කියන්නේ අර තව කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා නේද? අන්න ඒ වගේ කටයුතු කිරීම. පහින ගමනක් කියලා කියන්නේ එතකොට මේ දූතෙය්‍ය පහින කම්ම පහින ගමන කියන දෙකත් බොහෝ සෙයින්ම එක වගේ කියලායි කියලා තියෙන්නේ. ඔව් මෙතනත් කියන්නේ ගිහි අයගේ පණිවිඩ අරගෙන ඒ ඒ තන්වලට يعني ඒ අය මේක ගෙනihin දෙන්න කියලා කිව්වම අරගෙන යාම කියන එකයි. පින්ඩ පටිපින්ඩ දානං කියලා කිව්වේ තමන්ට ලැබුණු දෙයක් දීලා ඒ අයගෙන් තව මොන හරි ගන්නවා. ගනුදෙනු කරනවා ඒ අයෙක්. පින්ඩ පාතේ යනවා. පළවෙනි ගෙදරදී හම්බෙනවා බිස්කට් පැකට් එකක්. ඊට පස්සේ දෙවෙනි ගෙදරට ගිහිල්ලා බිස්කට් පැකට් එක දීලා එහෙන් වෙන මොනවා හරි ඉල්ල ගන්නවා. ආ ඒ වගේ වැඩක් මේ ඈ. ඊළඟට දාන අනුප්පදාන කියලා කියන්නේ මේකෙදිත් අදහස් කරලා තියෙන්නේ ඒ අර්ථේම තමයි. තමන්ට දුන්න අයට නැවත දීම තමයි දාන අනුප්පදාන කියලා කියන්නේ. එතකොට න දාන අනුප්පදාන කියන එක තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි මෙතන නකාරයක් වැඩිපුර තියෙන්නේ. දාන අනුප්පදාන කියලා කියන්නේ තමන්ට දුන්න අයට තමන් ආපහු දෙයක් දෙනවා. ඊට පස්සේ වස්තු විද්‍යාව කියලා කියන්නේ දැන් කාලේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ. ගෙවල් වලට ගිහිල්ලා කියනවා ඔයගොල්ලන්ගේ ගෙදර මේ දොර තියලා තියෙන තැන වැරදි. මෙහෙම තිබ්බොත් අසුවල් අසුවල් හානි කර දේවල් වෙනවා. ඒ නිසා මේ දොර අතනින් තියන්න. මේ ජනේලෙ මෙන්න තියෙන එක හොඳ නැහැ. එහෙම නැත්නම් මේ ගේ හදලා තියෙන තැන හොඳ නැහැ. එහෙම වුණොත් මේ වගේ නරක විපාක ලැබෙනවා. මේකට මෙහෙම මෙහෙම දේවල් කරන්න කියලා අන්න ඒ වාස්තු විද්‍යා කටයුතු සිද්ධ කරනවා. ඒකත් අකැප දෙයක්. වැදගත් නේද? නක්ෂත්‍ර විඥාන්. නක්ෂත්‍රය. මෙන්න මේ විදියට අද මේ නැකතින් යන්න ඕන. මේ නැකතින් මේ කටයුතු සිද්ධ කරන්න කියලා මේ විදියට දැනගන්නා ශාස්ත්‍රය තමයි නක්ඛත් විද්‍යාව කියලා කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒවා පාවිච්චි කළොත් ඒවා ගිහිල්ලා අනිත් අයට කිව්වොත් එහෙම අද නම් මේ වෙලාවේ මේ විදිය වැඩ කරන්න හොඳ නැහැ. අසුවල් වෙලාවේ තමයි මේ වැඩ කරන්න ඕනේ. මේ විදියට කිව්වොත් ඒක භික්ෂුවකට අකැප දෙයක්. අංග විද්‍යාව කියන එක දන්නවනේ. දැන් කෙනෙක්ගේ මූණ දිහා බලලා කියනවා තේන විදියට නම් ඔබ වහන්සේගේ මේ තියෙන ලකුණු අනුව මෙන්න මෙහෙම මෙහෙම දේවල් වෙනවා අනාගතේ. දැන් අපිට සමහරව කිව්වේ ඇයි නේද? කෙනෙක් දිහා බලලා අනිවාර්යයෙන්ම කවදා හරි දවසක මැරෙනවාම තමයි. ඒ වගේ දේවල් නම් කිව්වේ නේද? හරි. එතකොට මේ අත් බලලා සාස්ත්‍ර කීම අන්න ඒ දේවල් තමයි මෙතන අංග විද්‍යාව කියලා කියන්නේ. දැන් මේ දේවල් ප්‍රත්‍ය බලාපොරොත්තු වීම කරනවා නම් ඒ සියල්ලම අකැප ආජීවය කියන එකටම වැටෙනවා. පැහැදිලි නේද? අකැප ආජීවයේ බවට පත් වෙනවා. අන්න ඒ කරුණු 21 තමයි මෙතන මේ කිව්වේ 21 අනේසන කියලා. අනේසන කියන වචනේ හැදුනේ න ඒසන. ඒසති කියලා කියන්නේ සොයනවා කියන එකයි. නොසුදුසු ඒසනය තමයි අනේසන කියලා කිව්වේ. මොනවද හොයන්නේ? ප්‍රත්‍ය. 21 වැදෑරුම් ප්‍රත්‍ය සෙවීමේ වැරදි ක්‍රම කියන එක තමයි 21 අනේසන කියන එකේ තේරුම. පැහැදිලි නේද? ප්‍රත්‍ය හොයන වැරදි ක්‍රම 21ක්. හරි. ඒ ටික දැන් අපි කතා කරලා අවසන් කළා. ඊට පස්සේ තියෙන්නේ 6 වැදෑරුම් අගෝචරයේ හැසිරෙනවා නම් යම් භික්ෂුවක්. මොනවද? වෛශ්‍යා වන්න ඇසුරු කරනවා. ඒ කියන්නේ ගණිකාවන්ව මේ කියන්නේ ඇසුරු කරනවා කියලා කියන්නේ මෙවුන්දම් සේවනයේ කිරීම වශයෙන් ඇසුරු කළොත් නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. පාරායිකයි එහෙම නෙවෙයි. මේ කියන්නේ හිතවත්කමට ඇසුරු කරනවා යාළුවෝ විදියට. ඒ වගේම විධවා කියලා කියන්නේ මතපතිකා කියලායි විස්තර කරන්නේ. කියන්නේ වැන්දඹු කාන්තාවන්. තුල්ල කුමාරික කියලා කියන්නේ විවාහ නොවුණු වැඩිහිටි කාන්තාවන්. පණ්ඩක කියන එක තේරෙනවා අර වර්ග පහක පණ්ඩකීන් ගැන කියවෙනවනේ විනේදි. ආසිත්ත පණ්ඩක, උසූය පණ්ඩක ආදී වශයෙන් අන්න ඒ විදිහේ විකෘති ආශාවන්ගෙන් යුක්ත පිරිසව ඇසුරු කරනවා නම්, ඒ වගේම භික්ෂුණීන් ඇසුරු කරනවා නම් පානාගාර කියලා කියන්නේ දැන් කාලේ හැටියට නම් තැබෑරුම්. ඒ වගේ තැන්වලට යනවා එනවා නම් අන්න ඒ වගේ භික්ෂුවක්. ඒ වගේම තවත් කරුණු කීපයක් කියනවා. යම් භික්ෂුවක් රජවරු, මහා ඇමතිවරු, තීර්ථකයෝ, තීර්ථක ශ්‍රාවකයෝ කියන අයත් එක්ක එකට මිශ්‍රව නුසුදුසු ගිහි සංසර්ගයෙන් සංසට්ටව, ඒ කියන්නේ නුසුදුසු ආකාරයෙන් ඒ අයත් එක්ක මිශ්‍රව වාසය කරනවා නම්, ඒ වගේම යම් භික්ෂුවක් යම් කුල පවුල් තියෙනවා තෙරුවන් ගැන පැහැදීමක් නැති, ගරුත්වයක් නැති, තෙරුවන්ට දොස් කියන, මහා සංඝරත්නයට අනර්ථය කැමැත්තෙන් කටයුතු කරන, අහිත අපහසු ඇතිකරන්න කැමැත්තෙන් කටයුතු කරන භික්ෂූන්ට විතරක් නෙවෙයි උපාසක උපාසිකා ඒ සිව්වණක් පිරිසටම අනර්ථය කැමැත්තෙන් අපහසුව කැමැත්තෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවද? අන්න ඒ වගේ පවුල් ඇසුරු කරනවා නම් මෙන්න මේ භික්ෂුවට කියනවා අනත්ත කුසල භික්ෂුව. ඒ කියන්නේ යහපත අයහපත ගැන ඒ කෙනාට තේරෙන්නේ නැහැ. යහපත අයහපත ගැන දක්ෂ නැහැ කියන එකයි. අර්ථයෙහි දක්ෂ නැහැ. නිවැරදි ප්‍රතිපදාව මොකක්ද කියලා තේරුම් ගන්න බැරි භික්ෂුව. කෙටියෙන්ම කිව්වොත් කවුද? මෙන්න මේ අනේසන 21 යෙදෙන ගෝචර 6 අඳුනන්නේ නැතිව අගෝචර 6 ඇසුරු කරන. ඒ වගේම මෙන්න මේ අර නුසුදුසු අයව ඇසුරු කරන. නුසුදුසු අයව නුසුදුසු ආකාරයෙන් ඇසුරු කරන මෙන්න මේ විදිහේ ලක්ෂණ තියෙනවා නම් යම් භික්ෂුවක් ඒ කෙනාට කියනවා අනත්ත කුසලෝ කියලා. දැන් ඊට පස්සේ මේ සූත්‍රයේ එන වචනේ තමයි අත්ත කුසලේන කියන පාඨය. දොර අත්ත කුසල භික්ෂුව කියන්නේ කවුද? නිසාසනේ පැවිදි වෙලා තමන්ගේ ජීවිතය මැනවින් පවත්වනවා. අර කලින් කියපු 21 වැදෑරුම් අනේසන අතහැරලා චතුපාරිශුද්ධ සීලයේ පිහිටනු කැමැත්තෙන් ශ්‍රද්ධා ශීර්ෂයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරනවා. ඒ වගේම සතිය මුල් කරගෙන ඉන්ද්‍රිය සංවර සීලය හොඳින් ආරක්ෂා කරගන්නවා. වීරිය මුල් කරගෙන ආජීව පාරිශුද්ධ සීලය සම්පූර්ණ කරගන්නවා. ප්‍රඥාව මුල් කරගෙන ප්‍රත්‍යසන්නිස්ෘත සීලය සම්පූර්ණ කරනවා. අන්න ඒ භික්ෂුවට අපි නමක් කියනවා අත්ත කුසල භික්ෂුව. තමන්ගේ දියුණුව ගැන දන්න භික්ෂුව කියන එකයි තේරුම. දියුණුව ගැන තේරෙන කෙනා. තවත් ක්‍රම කීපයකට මේ වචන විස්තර කරනවා. ඔක්කොම කතා කරන්න වෙලාව මදි වී වගේ නේද? ඒ වගේම යම් භික්ෂුවක් ආපත්‍ති ස්කන්ධවලට හතටපත් වෙලා ඒවා පිරිසිදු කිරීම වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරයත්, දොරටු හයේ ගැටුණු අරමුණු වලදී අරමුණු ගැටුනම අවිද්‍යා ආදී කෙලෙස් ඉපදෙන්න ඉඩ නොදීම වශයෙන් ඉන්ද්‍රිය සංවර සීලයත්, අර කලින් කියපු 21 අනේසන දුරු කිරීම වශයෙන් ඥානවන්ත සත්පුරුෂයින් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වර්ණනා කරන ලද ප්‍රත්‍ය සේවනයේ කිරීම වශයෙන් ආජීව පාරිශුද්ධ සීලයත්, ඒ වගේම කලින් කියපු ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කිරීම වශයෙන් ප්‍රත්‍ය ප්‍රතිසේවන පච්චය ප්‍රත්‍ය සම්නිස්ෘත සීලයත්, ඒ වගේම මේ ඉරියව් පවත්වද්දී සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ ආදී දේවල් සිහි කරමින් ඒ ඥානය යොදාගෙන ඒ සම්පජඤ්ඤය පිරිසිදු කිරීම වශයෙන් කටයුතු කරනවා නම් අන්න ඒ භික්ෂුවට කියනවා අත්ත කුසල භික්ෂුවක් කියලා. අත්ත කෝවිද කියලා කියන්නේ ඒ අර්ථෙමයි. කවුද? අත්ත කුසල, එහෙම නැත්නම් අත්ත කෝවිද. ඒ වගේ වෙන්න ඕන නේද? හරි. ඊට පස්සේ විස්තර කරනවා දැන් කිලිටි වස්ත්‍ර පිරිසිදු කරද්දී ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා දියර වර්ගයක් කිලිටි වස්ත්‍රවල කිලිටි යවන්න විනා කිරි හරි ඒ වගේ මොන හරි කර දෙයක් මේ ඒ වගේ දෙයක් කියන්නේ. එතකොට ඒ වගේම අලු යොදාගෙන කැඩපතක් පිරිසිදු කරන්න පුළුවන්. දැන් කිලිටි වස්ත්‍ර දැන් කාලේ හැටියට නම් මේ රෙදි පිරිසිදු කරන දියර වලින් රෙදි පිරිසිදු කරන්න පුළුවන්. අලු වලින් කැඩපතක් පිරිසිදු කරන්න පුළුවන්. ඒ වගේම පන්දමක් පාවිච්චි කරලා ඒක මේ ගින්නට අල්ලලා රත් කරලා රන් වල තියෙන කිලිටි අයින් කරන්න පුළුවන්. දැන් රත්රන් කොහමද ඒක උණු කරලා ඒකේ තියෙන කිලිටි අයින් කරනවානේ. අන්න ඒක ගැනයි මේ කියන්නේ. අන්න ඒ විදිහට ඥානය පාවිච්චි කරලා සීලය පිරිසිදු වෙනවා කියන බව දැනගෙන ඥානය කියන ජලයෙන් සෝදමින් සීලය පිරිසිදු කරනවා නම් යම් කිසි භික්ෂුවක් ඒ යම් ආකාරයකට කිරල කිරලියක් බිත්තරය රකින්නේ යම්සේද ජීවිතය ගැන නොසලකා බිත්තරය රකින්නේ යම්සේද සෙමරමුවෙක් තමන්ගේ වලිගය ආරක්ෂා කරගන්නේ යම් විදියකටද එකම පුතෙක් ඉන්න ගැහැණු කෙනෙක් ඒ ප්‍රිය එක පුතාව ආරක්ෂා කරන්නේ යම්සේද එක ඇහක් තියෙන පුරුෂයෙක් ඒ එක ඇහ ආරක්ෂා කරන්නේ යම්සේද අන්න ඒ විදියට අතිශයින්ම අප්‍රමාදීව තමන්ගේ සීලය රකින්නවද උදේ සවස ප්‍රත්‍යවේක්ෂා කරමින් කරද්දී අනුමාත්‍ර වරදක්වත් තමන්ගේ సంతානේ දකින්නේ නැද්ද අන්න ඒ කිනාට කියනවා අත්ත කුසලෝ එහෙම නැත්නම් අත්ත කෝවිදෝ කියලා. පැහැදිලිද? මේ විදිහට කටයුතු කරනවා නම් ඒ වගේම යම් කිසි භික්ෂුවක් විපිලිසර බව නැති කරන්නා වූ විපිලිසර බව දුරු කරන්නට හේතු වෙන සීලයේ පිහිටාගෙන කෙලෙස් විස්කම්බණය කරන ප්‍රතිපදාව දැඩිව පිළිපදින්නට පටන් ගන්නවද ඒ විදියට ඒ සීලයක පිහිටාගෙන ඒ ප්‍රතිපදාව දැඩිව පිහිටාගෙන ඒක අරගෙන කසින පරිකර්ම සිද්ධ කරනවා. කසින පරිකර්ම සිද්ධ කරලා සමාපatti උපදවනවා. මෙන්න මේ කිනාටත් කියනවා අත්ත කුසල භික්ෂුවක් කියලා. යම් භික්ෂුවක් ඒ සමාපatti වලින් නැගී හිටලා සංස්කාර සම්මර්ෂණය කරලා අරහත්වයට පැමිණෙනවද මෙන්න මේ කිනා තමා අත්ත කුසලානං අග්ගෝ අත්ත කුසල අය අතරින් අග්‍ර වෙන්නේ මෙන්න මේ අරහත්ත්වයට පැමිණුණු කෙනා. ඒ කෙනා තමයි අත්ත කෝවිදානම් අග්ගෝ නේද? අත්ත කෝවිද කියලා පිරිසක් ඉන්නවා නම් ඒ අතරින් අග්‍රම වෙන්නේ අන්න ඒ අරහත්ත්වයට පැමිණුණු කෙනා. ඒ නිසා අපි අත්ත කෝවිදායස් මතත් අපි මේ අත්ත කෝවිදා යතරින් අග්‍රම තැනටපත් වෙන්න ලැබීවා කියලා අපි ආශිර්වාද කරමු නේද? හොඳයි. එතකොට මේ මේ අය අතුරින් මේ යම් මේ භික්ෂුන් වහන්සේලා මේ විපිලිසර භාවය දුරු කරන්නා වූ සීලේක පිහිටීමෙන් ඒ කෙලෙස් විස්කම්බන ප්‍රතිපදාව පිළිගැනීමෙන් මාර්ගඵලයෙන් වර්ණනා කරන ලද අත්ත කුසල කියන තත්වයට පත් වෙන්නේ යම් තාක්ද අන්න ඒ තාක් ඒ අවස්ථාව දක්වා අයට මේ සූත්‍රයේදී අත්ත කුසල කියලා අදහස් කළා. මේ කෙටියෙන් කිව්වොත් ඒ සීලයක පිහිටීමේ පටන් ඒ කියන්නේ හොඳින් සීලයක පිහිටාගෙන අරහත්වය ලබා ගැනීම දක්වා පිරිසිදු ඒ ප්‍රතිපදාවේ යන පිරිසට තමයි මෙතනදී මේ සූත්‍රයේදී අත්ත කුසල කියලා අදහස් කළේ. ඒ අපි කලින් කතා කරමු භික්ෂුන් වහන්සේලාත් ඒ වගේ පිරිසක්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඒ අය අරමුණු කරගෙන ඒ අය සඳහා ඒක පුද්ගල අදිෂ්ඨාන දේශනාවක් විදියට, ඒ කියන්නේ එක පුද්ගලයෙක්ට කරන දේශනාවක් විදියට කරණීයං අත්ත කුසලේන කියලා දැන් ඒක වචනේනේ මෙතන තියෙන්නේ. ඒ විදියට දේශනා කළේ. නමුත් මේක සියල්ලන්ටම පොදුයි කරපු දේශනාවක්. භාග්‍යතුන් වහන්සේගේ දේශනා විලාසයක් මේ විදියට යමෙක් මෙහෙම කරනවා නම් කියලා පොදුයි කරන දේශනාව. පැහැදිලි නේද? ඊට පස්සේ විස්තර කරන්න ඉතින් දැන් මොකක්ද කරන්න තියෙන්නේ කියලා සැකයක් ඇති වුණා නම් ඒ කාරණාව විස්තර කරන්න තමයි ඊළඟට යන්තං සන්තං පදං අபிසමිච්ඡ කියලා මේ දේශනාව ඉස්සරහට විස්තර කරන්නේ. ඒක විස්තර කරනවා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද ඒ ශාන්ත නිර්වාණ පදය ප්‍රතිවේද කිරීම වශයෙන්. ඒ නිර්වාණය සාක්ෂාත් කරලා වාසය කරන්නට කැමති කුල පුත්‍රයින් විසින් යමක් කළ යුතුද කියන එක තමයි යන්තං සන්තං පදං අபிසමිච්ච කියන එකේ තේරුම. අපි තවත් අර්ථ කිහිපයකට විස්තර කරනවා. අපි මේ ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ වෙලාව ගත වෙන නිසා. ඒ ටික අමතර කරුණු පසුව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ විස්තර කරනවා විශේෂයෙන්ම ආරණ්‍යක වාසය කරන භික්ෂුවක් විසින් කළ යුතු දේවල් මොනවද? අන්න ඒ කාරණා විස්තර කරන්න තමයි සක්කෝ උජෝච සුහුජෝච සුවචෝචස්ස මුදු අනතිමානී ආදී වචෙන් දේශනා කළේ. මොකක්ද මේ කිව්වේ? මේ ශාන්ත පදය නිර්වාණය සාක්ෂාත් කරගෙන වාසය කරන්නට කැමති ලෞකික ප්‍රඥාවෙන් ඒ නිවන සාක්ෂාත් කිරීම පිණිස පිළිපදින්නා වූ ආරණ්‍යක භික්ෂුව ප්‍රධානීය අංගයන්ගෙන් යුක්තව. ප්‍රධානීය අංග කියලා කියන්නේ මොනවද? නූපන් අකුසල් නූපදීම පිණිස, නූපන් කුසල් උපදවීම පිණිස කියන එකයි මෙතන ඒ දෙවෙනි හතරවෙනි කියලා කියන්නේ. මේ විදිහේ ඒ ප්‍රධානී අංගයන්ගෙන් යුක්තව කායෙත් ජීවිතයේත් අපේක්ෂාවක් නැතිව, ඒ කියන්නේ මුළු ජීවිතයම මේ නිවන් අවබෝධය සඳහා කැප කරනවා, ඒ සඳහාම මුළු ජීවිතේම යොදනවා කියලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස පිළිපැදීමට දක්ෂ කෙනෙක් වෙන්න ඕන මෙන්න මේ ආරණ්‍යක වාසය කරන භික්ෂුව. කෙටියෙන්ම කිව්වොත් මේ කෙලෙස් ඇතිවීම වැළැක්වීම සඳහා, ඇති වුණු කෙලෙස් නැති කිරීම සඳහා විශේෂයෙන්ම මේ ප්‍රධානී අංග පිළිබඳව අවබෝධය ඇතුව තමන් මුළු උත්සාහයෙන්ම ඒ කටයුත්තේ යෙදෙන්න ඕන. අන්න ඒ විදිහටම කසින පරිකර්ම වත් සමාදාන ආදී යෙදෙන්නට ඕන. බොහොම උනන්දුවෙන් ඒ ටික කරන්න ඕන. කසින පරිකම්ම කියන්නේ පරිකර්ම සමාධියක් උපදින අවස්ථාව දක්වා කරන කසින වැඩිමයි කසින පරිකර්ම කියලා කියන්නේ. ඒ දක්වා පිළිපදින්නට දක්ෂ කෙනෙක් වෙන්න ඕන කියන එකයි තේරුම. ඒ වගේම තමන්ගේ පාත්‍ර සිවුරු සැකසීම් ආදී භික්ෂුන් වහන්සේලා දැනගත යුතු කුඩා අනු කුඩා කටයුතු තියෙනවා නම් ඒ දේවල් දැනගන්නත් ඕන. ඒ වගේ කටයුතු වල භික්ෂුවකගේ කටයුතු වල දක්කෝ අනලසෝ සමත්තෝ අස්ස දක්ෂයෙක් වෙන්න ඕන, කම්මැලි නොවුණු කෙනෙක් වෙන්න ඕන, හැකියාව තියෙන කෙනෙක් වෙන්න ඕන. දැන් මේකෙන් අදහස් කරන්නේ භික්ෂුවකගේ දිනදා කටයුතු සියල්ල තමන්ට කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන කියන එකයි තේරුම. ඒ වගේම මේ භික්ෂුව ඉර්ජු භාවයට පත් වුණු කෙනෙක් වෙන්න ඕන. ඉර්ජු කෙනෙක් කියලා කියන්නේ වංක නැහැ. නැති දේවල් ප්‍රකාශ කරන්නේ නැහැ, නැති ගුණ පෙන්වන්නේ නැහැ. අන්න ඒ විදිහට පැවතීම තමයි ඉර්ජු භාවය කියලා කියන්නේ. ඒතොර සූජූ කියලා කියන්නේ වඩාත් නැවත නැවතත් ඒ විදිහේ ගුණවල යෙදීම වශයෙන් වඩාත් ඉර්ජු භාවයට පත් කරගන්න ඕන. ඒ වගේම සට මායා කියන කෙලෙස් වලින් දුර වෙලා ඒ අසටතාවයෙන් ඉරිජු භාවයටත් මායාවන්ගෙන් තොර භාවයෙන් වඩාත් ඉරිජු භාවයටත් පත් වෙන්න ඕන. එතකොට මේ සට මායා කියන්නේ මොනවද? තියෙන වැරදි හැංගීම සහ නැති ගුණ පෙන්වීම කියන එකයි. පැහැදිලිද? එතකොට මේ දෙකෙන් අපි වළකින්න ඕන. තියෙන අගුණ හංගන්නත් හොඳ නැහැ. එහෙම කළත් ඒකත් වැරදි දෙයක්. තියෙන අගුණ හැංගීම, නැති ගුණ පෙන්වීම, ඒක ඊට වඩා අගුණයක්. පැහැදිලි නේද? එතකොට මේ දෙකෙන් අපි දුර වෙන්නට ඕන. ඒ වගේම කයේ සහ වචනයේ වංක භාවය, වග්ගතිය දුරු කිරීමෙන් ඉරිජු භාවයට පත් වෙන්න ඕන. ඒ කියන්නේ කායික ක්‍රියාවල් සහ වාචික ක්‍රියාවල් කරද්දී ඒ දේවල් අර හංගන්න නැතුව කරන්න ඕන. පැහැදිලි නේද? එහෙම කරනවා නම් අන්න ඒ කෙනාට කියනවා ඉරිජු කෙනෙක්. හිතේවත් ඒ වගේ වංක ගතියක් නැත්නම් ඒ කෙනාට කියනවා වඩාත් ඉරිජු භාවයට පත් වුණ කෙනෙක් කියලා. ඊළඟට විස්තර කරන්නේ අසන්ත ගුණස්සබා අනාවිකරණේන උජු. නැති ගුණ හෙලි නොකිරීමෙන් ඉර්ජු භාවයට පත් වෙනවා. නැති ගුණ කියන්නේ නැහැ කියන එකයි. ඒ වගේම තමන්ට නැති ගුණයක් නිසා ඉපදුණු ලාභයක් තියෙනවා නම් ඒකවත් ඉවසන්නේ නැත්නම් ඒකට කියනවා සුහුජු කියලා. දැන් තමන්ට නැති ගුණයක් ගැන කෙනෙක් පැහැදිලා මොන හරි ගිනාලා පූජා කරනවා. අනේ ඔබ වහන්සේ මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඒ නිසා මේ පූජාව ඉවසනසේක්වා කියලා පූජා කරනවා. තමන් මාර්ගඵල ලබලා නැහැ. හැබැයි සද්ද නැතුව අරක ඉවසලා ඉවසගෙන ඉන්නවා. ඒක වැරදි දෙයක්. වැරදි නේද? ඊට පස්සේ විස්තර කරනවා ආරම්මන උපනිච්ඡායන ලක්කන උපනිච්ඡායන යන්ගෙන් උජෝ සාසූජෝ භාවයට පත් වෙනවා කියලා. එතකොට ආරම්මන උපනිච්ඡායන කියලා කියන්නේ කොහොමද? ඒ මේ කියන්නේ ධ්‍යාන අවස්ථාව ගැනයි. ආරම්මණය සමීපව බලනවා කියන එකයි ආරම්මන උපනිච්ඡායන කියලා කියන්නේ. එතකොට ධ්‍යාන අවස්ථාවක මොකද වෙන්නේ? අර්පණා කියලා කියන්නේ ආරම්මණය සමීපව දකින්න අවස්ථාව. ධ්‍යාන හිත කියලා කියන්නේ ආරම්මණය ඊතාමත්ම සමීපව දකින්නවා කියන එකයි. එතකොට ලක්කන උපනිග්ගායන කියලා කියන්නේ ත්‍රිලක්ෂණය සමීපව දකින්න අවස්ථාව. දකින්නේ විපස්සනා ඥාන ආදී. ඇදිරි නේද? ඒක විශේෂයෙන්ම මාර්ග ඥාන වලට ආසන්න වුණ විපස්සනා ඥාන වලින් හොඳින් මේ ලක්ෂණ සමීපව දකින්නවා. ඒක නිසා ඒ විපස්සනා ඥාන වලට අපි කියනවා ලක්කන උපනිච්ඡායන සිත් කියලා. ඇදිරිද? ආරම්මන උපනිච්ඡායන කියලා කියනවා ධ්‍යාන සිත් වලට. ඇදිරිද? හා ඒ ගැනයි මෙතන මේ කියන්නේ. මෙන්න මේ විදියට උජෝ සුහුජෝ බවට පත් වෙනවා කියලා කියනවා. අපි ඊතරු ටික පසු වෙනම් කතා කරමු නේද? සුවච කියන තැන ඉඳන් අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරමු. පළවෙනි ගාථාවවත් තව ටිකයි තියෙන්නේ නේද? ඒ ටික අපි කතා කරලාම අවසන් කරමු. එතකොට මේ ඉර්ජු භාවයට සූජු භාවයට පත් වෙනවට අමතරව මේ විච්චුව සුවච වෙන්නට අවශ්‍යයි. මොකක්ද සුවච භාවය කියලා කියන්නේ? ඔන්න යම් විච්චුවක් ඉන්නවා, උන්වහන්සේට තව කෙනෙක් කියනවා එවත්නි මේ දේ කරන්න එපා කියලා අවවාද කළාම ආපස්සට අහනවලු, ඔබ වහන්සේ මොකක්ද දැක්කේ? උපවහන්සේ මොකක්ද ඇහුවේ? උපවහන්සේ කවුද මට මෙහෙම කියන්න? මොකද උපවහන්සේ මගේ ආචාර්යයන් වහන්සේද? උපාධ්‍යායන් වහන්සේද? එහෙම නැතුව මගේ හිතවත් කෙනෙක්ද කියලා මෙන්න මේ විදියට අහනවා. තමන්ගේ වැරද්දක් පෙන්වලා දුන්නම මේ විදියට අහනවා. ඇයි උපවහන්සේ මට එහෙම කියන්නේ? උපවහන්සේ මගේ කවුද? මගේ උපාධ්‍යායන් වහන්සේද කියලා මේ විදියට අහනවා. එව නැත්තම් මොකද කරන්නේ? තෘෂ්ණීම් භූත භාවයෙන් අර ප්‍රශ්නේ අහන කෙනාව වෙහෙසටපත් කරනවා. එවත්නි ඔබ වහන්සේ මෙහිම වැරද්දක් කළාද? සද්ද නැතුව ඉන්නවා. මොකුත් උත්තර දෙන්නේ. ආයේ ආයේ ඇහුවත් සද්දම නැතුව ඉන්නවා. එහෙම නැත්තම් එවත්නි ওই වැඩේ කරන්න හොඳ නැහැ කියලා අවවාද කරනවා. ඊතමෝ තනකොළ ගලවනවා. හරි මන හරි කරනවා කිව්වට අහන්නෙම නෑ. ඊට පස්සේ ඇවිල්ලා වැඩි හිටියෙක් අවවාද කරනවා. එවත්නි ඔය වැඩේ කරන්න එපා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා ආයෙත් ඒකම කරනවා. ඒ වෙලාවට එහෙමයි කියලා හැබැයි පිළිපදින්නේ නෑ ඒක. අන්න ඒ වගේ කෙනාට කියන්නේ දුර්වච පිච්චුව කියලා. අන්න ඒ කෙනා විශේෂාදි ගමස ධූරේ හෝති. මාර්ග ඥාන ඵල ඥාන කියන විශේෂ අධිගමයන්ට දුරින් ඉන්න කෙනෙක්. පැහැදිලි නේද? එහෙම නැතුව යම්කිසි භික්ෂුවක් අවවාද කරනු ලබද්දී අවවාදයක් ලබද්දී එහෙමයි ස්වාමීන් වහන්ස සාදු සාදු තමන්ගේ වැරද්ද කියන එක දකින්න අපහසුයිනේ නැවතත් මේ වගේ වැරද්දක් මගේ දැක්කොත් අනුකම්පාවෙන් මට ඒක කියලා දෙනසේක්වා. බොහෝ කාලෙකින් ස්වාමීන් වහන්සේගෙන් අවවාදයක් ලැබුණේ ඉතින් බොහොම වටිනවා ඒක කියලා කියනවා. ඒ වගේම ඒ අවවාද කරපු විදියට අවවාදයට අනුව පිළිපදිනවා නම් අන්න ඒ භික්ෂුන් වහන්සේ විශේෂ අධිගමයට සමීපයේ ඉන්න කෙනෙක්. ඒ නිසා මෙන්න මේ වගේ අනෙක් කෙනෙකුගේ වචනය පිළි අරගෙන ඒ වචනයට අනුව කටයුතු කරන සුවච භික්ෂුවක් විය යුතුයි කියන එකයි මේ ගාථාවෙන් කියවෙන සුවචෝචස්ස සුවචෝච අස්ස කියන එකෙන් අදහස් කළේ. යම් විදියකට ඒ සුවච භික්ෂුවක් වෙනවද අන්න ඒ විදියටම මෘදු කෙනෙකුත් වෙන්නට ඕන. මෘදු කියන්නේ කවුද? ග ගිහි අය විසින් දූතයෙක් විදියට ගමනක් යවන්න හදනවා. අන්න ඒ වගේ තැන්වලදී, ඒ වගේ තැන්වල යොදවද්දී, ඒ වගේදී මෘදු වෙන්න සුදුසු නැහැ. ඒ වගේදී මෘදු නොවි ඒ තැනකදී සීලයේ තදින් පිහිටලා ඉන්න ඕන. හැබැයි වත්පිළිවෙත් කරද්දී මේ මුළු බ්‍රහ්මචර්යාවෙම එහෙම නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන මේ නිවන් මාර්ගයේදී මෘදු කෙනෙක් බවට පත් වෙන්න ඕන. කොයි වගේද? හරියට හොඳට පිරියම් කරපු රන් වගේ. ඒ ඒ තැන ඒ ඒ කටයුත්තේ යොදන්න සුදුසු තත්ත්වයට පත් වුණු රන් වගේ මෘදු භාවයට පත් වෙන්න ඕන කියන එකයි කියන්නේ. ඒකට මේ කියන්නේ මොකද්ද? හොඳට පදම් කරපු රන්, කැමැති කැමැති උපකරණයක් හදන්න පුළුවන්. වලල්ලක් හදන්න ඕන නම් වලල්ලක් හදන්න පුළුවන්. ඒක උණු කරලා මාලයක් හදන්න ඕන නම් ඒ විදිහට සකස් කරන්න පුළුවන්. ඒ විදිහට වෙනස් කරන්න පුළුවන් සුදුසු විදිහට. අන්න ඒ වගේ එකක් තමයි මෙතන කියන්නේ. විනියෝගක්ඛමෝ. කැමැති විදියකට යොදන්න පුළුවන් විදියේ රන් වගේ මෘදු භාවයට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් මෘදු කියලා කියන්නේ අභාකුටිකෝ. බාකුටික කියලා කියන්නේ බැම අකුලුවා ගත්තු. කේන්ති ගිහිල්ලා මෙහෙම එහි බැම අකුලුවාගෙන ඉන්න එකට කියනවා බාකුටික කියලා. කෙනෙක් අවවාද කරද්දී කේන්ති ගිහිල්ලා ඇස් බැම අකුලගෙන ඉන්නවා නම් ඒ කෙනාට කියනවා බාකුටික. එහෙම වෙන්න සුදුසු නෑ. බලාගෙන ඉන්නවා ඒවත් අවබෝධ කරත් තමන්ට නෙවෙයි කියන්නේ වගේ අහක බලාගෙන ඉන්නවා. එහෙම නොවි මෙතන නම් කියන්නේ එහෙම අර්ථයක් නෙවෙයි. මෙතන කියන්නේ බිම බලාගෙන ඉන්න එකක් ගැන. ඒ කියන්නේ වැරද්දකට අවවාද කරද්දී ඒක පිළිගන්නේ නැතුව බිම බලාගෙන ඉන්නවා. එහෙම නොවි උත්තානමුඛ විචුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අවවාද කරද්දී ඒක ඒ ගුරුවරයාගේ මූණ දිහා බලලා එහෙමයි කියලා පිළිගන්න ඕන. පැහැදිලි නේද? ආ. සුඛ සම්භාසෝ පහසුවෙන් ඒ කියන්නේ හොඳ කතාවන් ඇති කෙනෙක් වෙන්න ඕන. පහසුවේ හොඳ කතා කර කෙනෙක් වෙන්න ඕන. පටිසන්තර බුද්ධි පිළිසඳර පැවැත්ම තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ සේනාසනීයට වෙන කෙනෙක් ආවම එහෙම කොහොමද ආයෂ්මතුන් දාන එහෙම වළඳලාද මොනවද අවශ්‍ය අන්න එහෙම කියලා පිළිසඳර පටිසන්තර. එතකොට ආමිස පටිසන්තර ධම්ම පටිසන්තර කියලා ඒවා බෙදෙනවා. ඒකෙන් විනේ විස්තර එනවා. අන්න ඒ දේවල් පිළිබඳව හොඳට දන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. කොයි වගේද? හරියට සුතිත්තං විය සුඛාවගාහෝ. පහසුවෙන් ළඟා විය හැකි තොටක් වගේ. තොටක් දැන් අපි හිතමුකෝ නැවකින් යනවා නම් පහසුවෙන් ඒ නැවට යන්න පුළුවන් වරායක් තියෙනවා නම් අන්න ඒ වගේ කියලායි මේ කියන්නේ. පහසුවෙන් ඒ කිනාව ඇසුරු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. පැහැදිලිද? ඒක තමයි මෙතන කියන්නේ මෘදු භාවය කියලා. ඒ කියන්නේ අපිට පහසුවෙන් කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ කිනා එක්ක. ගනුදෙනු කරන්න පහසුවෙන් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක් කියන එකයි. මෘදු හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ විස්තර කරනවා මේ මෘදු භාවය විතරක් නෙවෙයි අතිමානී නොවෙන්න ඕන. අතිමානය තියෙන කෙනෙක් නොවි ඉන්න ඕන. කොයි වගේද? ජාතිය ගෝත්‍රය ආදී කරුණු නිසා ඒ ජාතිය ගෝත්‍රය ආදී අතිමානය ඇති කරන වස්තු වලින් අනිත් අයව පහත් කරලා හිතන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. මම නම් අසුවල් කුලයේ අසුවල් වංශයේ ඉපදුණු කෙනෙක්. ඔබ වහන්සේ නම් එහෙම නැහෙනි කියලා අනිත් අයව පහත් කරලා නොසලකන කෙනෙක් වෙන්න ඕන. පැහැදිලි නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ අර සැඩොල් දරුවෙක් හා සමසිතින් වාසය කරන්න ඕන කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් අනිත් අයව පහත් කරලා සලකන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර මතක් කරන්නේ නේද? තමන් හරියට පාපිස්නාවක් වගේ. තමන් හරියට සැඩොල් දරුවෙක් වගේ. අං හැලුණු ගවයෙක් වගේ. ওই විදිහට අර උපමා ගණනාවකින් ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ අන්න ඒ වගේ මානයෙන් තොරව, يعني මානය සම්පූර්ණ ප්‍රහාණය කරන්න වෙන්නේ අරහත්වේදී. නමුත් අතිමානයෙන් තොරව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. පැහැදිලි නේද? මෙන්න මේ ಗುಣ භික්ෂුවක් සතුව තියෙන්න ඕන. ඒකේ නම් නිවන් දකින අදහසින් කටයුතු කරනවා නම්. පැහැදිලි නේද? හරි. එහෙමනම් අපි ඉතිරි කරුණු ටික ඊළඟ දවසේ කතා කරමු. එතනත් ගොඩක් වැදගත් කරුණු ටිකක් තියෙනවා. මේ ලද දෙයින් සතුටු වීම ආදී ಗುಣ ඊළඟට කතා කරන්න තියෙන්නේ. අපි ඒවා ඊළඟ දවසේ කතා කරමු. ඉඳ ලැබෙන වෙලාවට ටිකක් මේ ටික කියව ගන්න. කියවගෙන දැන් අපි මේ කතා කරගෙන යන්නේ අටුවාවේ තියෙන විදියට විස්තරේනේ. මේක ටිකක් අර ඇතම් කෙනෙකුට සංකීර්ණ වෙන්න පුළුවන්. Tamanට ගැළපෙන විදියට කෙටියෙන් සටහනක් දාගන්න. මේ ಗುಣ මේ මේ විදියටයි ජීවිතේට අපි එකතු කරගන්න ඕනේ. ඒ විදියට. පැහැදිලිද? ඒක කෙටියෙන් වාක්‍යකින් දෙකකින් ඒ ಗುಣයෙන් බලාපොරොත්තු වෙන කරුණ කෙටි කරලා දැන් මේක කියවෙන විදියට වචනාර්ථය ටික අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන අර්ථය වචනයේ පද සැකසීම නෙවෙයි. ඒ අදහස් කරන අර්ථය කෙටියෙන් සටහනක් දාලා තියාගන්න. ඒ ටික විтин විට කල්පනා කරලා ජීවිතේට එකතු කරගන්න. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අදට අපි මේ සාකච්ඡාව අවසන් කරමු.